ได้ประเด็นกัลยาณมิตรนี้อาทิตย์นี้สดามเซนเดวีอาทิตย์หัตมิกเกอร์กันเดนวัตเตเซดีเปิดดีสิทธิ์นี้ที่ตัวตุนีเมื่อมหัตเตกาตัดเวทกัดเมื่อมหัตเตแสงเดินอาทิตย์มาเวทกัดวินนี้මේ වැඩසටහන නිසා නොවේ. හැම මොහොතක්ම ඉතාම වටිනවා. නොවටිනා මොහොතක් නෑ. පැයක් දෙකක් දවසක් මාසයක් අවුරුද්දක් සමහර අවුරුදු ගානක් සමහර මුළු ජීවිත කාලයෙම කෙනෙකුට හිතෙන්න පුළුවනි කිසිම වටිනාකමක් නැහැ කියා. නමුත් මොහොත වටිනවා. ජීවිත කාලයක්ම මුළු ජීවිත කාලයක්ම වටින්නේ නැති වුණත් මොහොත ඉතාම වටිනවා. දෙම නිසා තමා මොහොත පිළිබඳ වඩා අවධාරණය කරන්නේ ඒ පිළිබඳ වඩාත් අවදිමත් වෙන්න උත්සාහ කරන්නේ. මේ මොහොතේ තමා සියල්ල තීරණය වෙන්නේ. සියල්ල යනු සැපද දුකද විඳින්න ඕනේ සැපද විඳින්න ඕනේ දුකද විඳින්නේ සැපද විඳින්නේ දුකද සොයාගෙන යන්නේ සැපද හම්බ වෙන්නේ දුකද අපායටද යන්නේ සුගතියටද යන්නේ සසරද නිවනද මේ සියලුම මන්සන්දි තිබෙන්නේ මේ මොහොතේ මේ බඳු දෙමන් හන්දි හැම විටම මුණ ගැහෙනවා තීරණයක් ගන්න ඕනේ අල්ලා ගන්නවද අතහරිනවද දිගටම යමක් කරගෙන යනවද නවත්වනවද හා කියනවද බෑ කියනවද නිහඬව ඉන්නවද ඔව් කියනවද නැහැ කියනවද මේ තීරණ ගන්න තියෙන්නේ මේ මොහොතේ පමණයි මේ මොහොතේ ගත යුත්තේ කුමන තීරණයක්ද කොහොමද තීරණය කරන්නේ ගන්න ඕනේ තීරණය ගැන තීරණයක් ගන්න කොහොමද එම තීරණයක් ගන්න නම් මුලින්ම උපරිම තොරතුරු ප්‍රමාණයක් එකතු කරගන්න වෙනවා. මේ මොහොතේ සිදුවීම නිරීක්ෂණය කරන්න වෙනවා. නිරීක්ෂණයකින් තොරව එකතු කරන තොරතුරු ඕපාදූප පමණයි. ඕපාදූප මත ගන්න තීරණ මොන තරම් දුරට ඉලක්කයට අප වෙකයයිද නැතිනම් වෙන තැනකට එක්කයයිද දන්නේ. නමුත් නිරීක්ෂණයට වඩා ඉතාම ප්‍රායෝගිකයි. තමන් නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය සිදුවෙන්නේ මේ මොහොතේ. නිරීක්ෂණයක් සිදුවෙනවා නම් සිදුවිය හැක්කේ මේ මොහොතේ පමණයි. මේ මොහොත වැදගත්. මුළු දහමම තිබෙන්නේ මේ මොහොතේ. සංසාරී තිබෙන්නේ මේ මොහොතේ. සසර අතීතේවත් අනාගතේවත් නොවේ තිබෙන්නේ මේ මොහොතේ. සසරින් එතර වීමත් මේ මොහොතේ. දුක දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීමේ ක්‍රමවේදය ඒ සඳහා ගමන් කළ යුතු මාර්ගය මේ අංශ හතරම මේ මොහොතේ තිබෙන දේවල්. ඉතින් කාලයෙන් වෙන කොහෙවත් හොයන්න බෑ. අවුරුදු 2500කට කලින් ගිහිල්ලා චතුරාර්ය සත්‍ය හොයාගන්න ලැබෙන්නේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ චතුරාර්ය සත්‍යයේ පිරිසිදු නිර්මලව තිබුණේ අවුරුදු 2500කට කලින්. අද ඒ විවිධ අර්ථකථන වලින් වෙනස් වෙලා තියෙන්න පුළුවන්, අමතක වීම නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්, එකතු වීම තියෙන්න පුළුවන්. එනිසා නියම චතුරාර්ය සත්‍ය හොයාගන්න නම් අවුරුදු 2500කට එහා යන්න ඕනේ අතීතයට. හිතවතුනේ අවුරුදු 2500ක අතීතයට නෙවෙයි 5000ක අතීතයට ගියත් චතුරාර්ය සත්‍ය මොන ගැහෙන්නේ නැහැ. වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අනාගතයට ගියොත් තමයි චතුරාර්ය සත්‍ය මොන ගැහෙන්නේ, තව අවුරුදු 2500කට 5000කට ඊළඟ බුද්ධෝත්පාද කාලයට ගිහාම තමා මේ ආර්ය සත්‍ය හතර මුණ ගැහෙන්නේ. අනාගතයට බැහැ චතුරාර්ය සත්‍යය පෙන්වන්න. මේ මොහොතට පමණයි. කළ හැකි නම් කළ හැක්කේ මේ මොහොතට පමණයි. එම නිසා මේ මොහොත ඉතාම වැදගත්. මේ මොහොත අතහැර, මගහැර, අමතක කර අවබෝධයක් ගන්න බැහැ. මේ මොහොත අමතක කර ඕනම දෙයක් කරන්න පුළුවන්. අවබෝධය හැර. අප කතා කළා මේ සියලුම ප්‍රශ්නවලට අපට ළඟින්ම තිබෙන හේතුව, ඈතින් තිබෙන හේතුව ඇති. නමුත් අපේ මේ සාංසාරික ප්‍රශ්නෙට, ඒ සාංසාරික ප්‍රශ්නේ නිසා පැන නැගී තිබෙන දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නවලට, කොටින්ම කියනවා නම් අපට තිබෙන ගැටලුවලට අතළඟම තියෙන හේතුව සහ ඒ හේතුව සමග බුද්ධිමත් ප්‍රඥාවන්තව කොහොමද ක්‍රියා කරන්නේ, ඒ ගැන තමයි කවදත් ඒ ගැන තමයි කතා කරන්නේ. නමුත් විශේෂයෙන් තණ්හාව පිළිබඳව, තෘෂ්ණාව ගැන අපි උත්සාහ කළා බලන්න, ටිකක් ගැඹුරින් විමසා බලන්න. සහ ඒ සමග කොහොමද ඇඟ බේරගෙන වැඩ කරගන්නේ? තණ්හාව සමග කොහොමද මේ ආත්මාරක්ෂාව සලසාගෙන වැඩ කරන්නේ? තමන්වත් විනාශ කරගෙන නෙවෙයි, සමහර යුද්ධයක් කරන්න පුළුවන්. අන්තිමට යුද්ධේ දෙපැත්තම නැහැ. දෙපැත්තම විනාශ වෙලා, පාර්ශ්ව දෙකම විනාශ වෙලා, රටවල් දෙකම විනාශ වෙලා, පවුල් දෙකම විනාශ වෙලා. එහෙම නෙමෙයි. මේ ආත්ම ආරක්ෂාව සලසාගෙන කොහොමද තණ්හාව සමග මේ අරගලය කරන්නේ? ඒ සඳහා බොහෝ උපක්‍රම තිබෙනවා. සැබවින්ම මුළු දහමේම තිබෙන්නේ ඒ සඳහා කමඨහන්. ඉතින් එයින් තුනක් ගැන කතා කළා පහුගිය සති තුනේ. අවසානයේදී කතා කළේ මේ තණ්හාව දිහා බලන්න කිව්වා. එහෙන් බැලුවහම ඒ තුන්වෙනි උපක්‍රමයේ තණ්හාව දිහා ඍජුවම බලන්න. ඒ තමයි අමාරුම දේ. අර මුල් දෙක ලේසි, බෑකීම ලේසි තණ්හාවට සාපේක්ෂ වශයෙන්. හා කියනවට වැඩිය අමාරුයි බෑකීම. ආශාවක් පෙළඹවීමක්, උනන්දු කිරීමක් ඇති වුණාම ආකීම තමයි ලේසි කියවෙන්නේ. නමුත් බෑ කියන්න පුළුවනි. බෑ කියන්න බැරි නෑ, බෑ කියන්න පුළුවන්. ඊළඟට පැත්තකට වීමත් පුළුවන්. මේවට මොනතරම් සිහියක් ඕනෙද කියන කාරණය ඒ ප්‍රායෝගිකව පුහුණු වෙන්න ගිය කෙනෙකුට තේරෙනවා. මේ උපක්‍රමයේ තමා තණ්හාව මුහුණට මුණ මුණ ගැසීම. ඒ තමා අවසාන හමු වීම. ඉතින් හරියට මුණ පේනකල් අපිට මුණට මුණ බලන්න වෙයි. හිතුවට තණ්හාව දැක්කා කියා එහෙන් මෙහෙන් වහින් උරු ඇස්කුණින් තමා පේන්නේ දකින්නේ පේන්නේ සලස්වන්නේ තණ්හාව දුවනවා. මුණ දෙන්නේ නැහැ. හැංගෙන්න බලන එයා හැංගියුණු තරමට තමා පවතින්න පුළුවන්. තණ්හාව සැඟවුණු තරමට. ඉන් කෙසේ හෝ මේ තණ්හාව මුණ ගැහුණොත් අපට 100%ක්ම මුණ හරියටම තණ්හාවේ දැක්කොත් ඒ තමයි එකම හමු වීම. ආයෙ නැවත තණ්හාව හමු වෙන එකක් නැහැ. ඒකෙත් හැකි පමණ තණ්හාව අංශකින් අංශකයට හරි දකින්න ඕනේ. ඒ දකින්න තමයි ආදුණා. ඉතින් අල්ලගන්න දුවන්න ඕනේ. එහෙම දුවලා අල්ලගන්න අමාරුයි. නමුත් එයා ගිහලා අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වෙන තැන කොයිද කියලා තමයි බලන්න ඕනේ. තණ්හාව අතුරුදහන් වෙන්නේ හැම විටම ඉන්ද්‍රිය අරමුණක් පටන් ගත්ත තැන. කිසියම් ඉන්ද්‍රිය අරමුණක් අත්දකින්න පටන් ගත්ත තැනින් තමයි තණ්හාව ඉපදුනේ. ඉතින් එතනින්ම තමයි එයා අතුරුදහන් වෙලා යන්නේ. ඊළඟට මේ අන්තිම සතිය හතරවෙනි සතිය කතා කළා. මේ ඇයි මේ පමණම තණ්හාවට බලයක් තියෙන්නේ ඒ ගැන කතා කළා. ඉතින් මේවා නැවත මතක් කරන්නේ එක පැත්තක ඉල්ලීමකුත් තිබුණා. මේ හැම විටම මේ ටිකක් ඒ පහුගිය උපදෙස් නැවත අලුත් කරලා පටන් ගන්න කියා ඇත්තට මේ අවශ්‍ය නැහැ. බොහොම අපේ කල්යාණ මිත්‍රයන් හරියට මහන්සි වෙලා සාරාංශය ලියනවා. එය කියවනවා ඇති කියවන බවක් දන්නවා. කොහොම හරි ඉතින් ආරම්භයක් විදිහට පූර්වාපර සන්ධි ගලපා පටන් ගැනීම මේ සම්ප්‍රදාය මනෝවිද්‍යාත්මකවත් ගැලපෙනවනේ. තණ්හාවට මෙහෙම බලයක් ලැබෙන්නේ අප තණ්හාව අල්ලගෙන ඉන්නේ. තණ්හාවෙන්ද තමයි හැම දෙයක්ම අල්ලගෙන ඉන්නේ. ඕනෑම දෙයක්කට බැඳිලා ඇලිලා ගැලිලා රැඳිලා ඉන්නේ තණ්හාව නිසා. ඒ ගැන කතා දෙකක් නැහැ. තණ්හාව නැත්තම් කිසිම දෙයකට බැඳීමක් නැහැ. එය හරීම න්‍යායාත්මකයි, තාර්කිකයි, ධර්මානුකූලයි. ඒ නිසා තමයි අප උපමාවක් ඉදිරිපත් කළේ. මේ හරියට මැලියම් වර්ගයක් අතේ ගෑවුනොත් ඉන්පස්සේ ඉස්සෙල්ලා මැලියම අතේ ඇලෙනවා. ඊළඟට මේ මැලියම වේලෙන තුරු අත තියෙන තැන අත ඇලෙනවා. අතේ දූවිලි ගෑවෙනකොට දූවිලි ඇලෙනවා. ඇඳුමක් ඇල්ලුනොත් ඇඳුම ඇලෙනවා. කෑමක් ඇල්ලුවොත් කෑම ඇලෙනවා. ඉතින් ඒ වගේ වරද නිසා නෙවෙයි. කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ වගේ වරද නිසා තමයි මේ අපේ වට අහුවෙන්නේ. ඒ අදහසින් තමයි ඔය පිළිකුල් භාවනාව ඒ බාහිර අරමුණු බාහිර දේවල් අරමුණු කරගෙන පුහුණු කරන්නේ. ඒවයි තියෙන ලස්සන දේක අවලස්සන දකින්න. ප්‍රසන්න දෙයක පිළිකුල දකින්න, පිරිසිදු දෙයක අපිරිසිදු බව දකින්න. එහෙම දැක්කහම අපිරිය වෙනවා. ඇත්ත. පිරිසිදුයි කියලා හිතන නිසානේ ඇලෙන්නේ. ලස්සනයි කියලා හිතන නිසානේ නැවත බැලෙන්නේ. හොඳයි කියලා හිතන නිසානේ බැඳෙන්නේ. හැබැයි නරකයි කියලා හිතන්න පුළුවන් නම්, කැතයි කියලා පේනවා නම්, අපිරිසිදුයි කියලා දැනෙනවා නම් ඒ වෙනුවට ඇති වෙන්නේ අපිරියාවක්, පිළිකුලක්, වමනෙට ඒමක්. ඒ ඇත්ත. එහෙම කරන්න පුළුවන්. හැබැයි ඇති වෙන්නේ ප්‍රතිවිරුද්ධ හැඟීමක්. අර තණ්හාය මූලයෙන් ඇති වෙන්නේ නැහැ. නමුත් තණ්හා විසින් ඇති කරනු ලැබූ ප්‍රියභාවයක් තිබෙනවනේ. ප්‍රියභාවය නිසා නෙමෙයි ඇලෙන්නේ. ඇලුන් නිසායි ප්‍රියභාවයක් ඇති වෙන්නේ. පිය බව ප්‍රිය භාවය වෙනුවට අප්‍රිය භාවයක් ඇති වෙනවා. අප්‍රිය භාවයෙන් ප්‍රිය භාවය වහනවා. තල්ලු කළා දාන. ඒ හොඳ උපක්‍රමයක්. හොඳ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. අර ඇණයෙන් ඇණයක් ගලවනවා වගේ කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ නමුත් ඇත්ත කුමක්ද යථාර්ථයේ කුමක්ද? ওই බාහිර දේවල් වල තියෙන ලස්සනේ, සුවඳේ, රසේ, මෘදු භවයේ ප්‍රශ්නයක් නිසා නොවේ හිතක් ඒවට ඇලෙන්නේ, බැඳෙන්නේ, රැඳෙන්නේ. ඒ නෙවෙයි. තණ්හාව තියෙන නිසා. තණ්හාව ඇති වෙන්නේ ඒවා ලස්සන නිසා නොවේ. මෙතන තමා මේ ඥාන දර්ශනයේ සහ ආගම වෙන් කරන තැන. ආගම් කියන්නේ කුමක්ද? මේ හොඳ දෙයට ඇලෙන. ඕනෙම ආගමක් කියන්නේ නේ රහණං කැමති වෙන. සුවඳනම් විදින්ට ආසාවක් එනවා. ඒ විදිහට නේ කියන්නේ. ගඳනම් අප්පිරිය වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ එතන කියලා. බාහිරේ තියෙන ප්‍රශ්නයක් නිසායි අපට ඇලීම් කැටීම් ඇති කරගන්න බෑ. නමුත් මොනකට විසඳ ගන්න පුළුවන්ද? සම්පූර්ණයෙන් විසඳෙන්නේ නැහැ. මේ පිළිබඳ දැක්මක් ඇති වෙන විට පේනවා බාහිර යේ කිසිදු බලපෑමක් නැති බව. බාහිරේ තියෙන එකම සාධකය මේ මැලියමකට ඇලෙන්න පුළුවන් ගතිය. දැන් ගම් මෙහෙකට ඇලෙන්න පුළුවන්, කොළයක් ඇලෙන්න පුළුවන්. අපි කොළේ වරදක් නෙමෙයි. ඉතින් අපි කොළේට බැන්නටයි මේ ගම් එකේ ඇලෙවෙන්නේ. ඇඳුමට බැන්නට, වෙන දෙයකට බැන්නට, බිත්තියකට බයිනවා. අතේ ගම් ටිකක් ගාලා බිත්තියට අත තිබ්බහම බිත්තිය ඇලෙනවා අතේ. නැත්නම් අත බිත්තිය ඇලෙනවා. ඊට පස්සේ බිත්තියට බයින්න පුළුවන්. බයින්න පුළුවන් බිත්තියට. නමුත් ඇත්තටම බිත්තිය නෙමේ වරද. හැබැයි බිත්තියේ ස්වභාවයක් තියෙනවා මේ මැලියමට ඇලෙන ගතිය. එහෙම තමයි මේ සංසාරේ හැම දෙයක්ම. කිසියම් දෙයක් සාංසාරිකද? ඒ සාංසාරික වූ හැම දෙයක්ම, තව ඉදිරි කරන හැම සංස්කාරයක්ම ඇලෙන සුළුයි. ඔය වහා ගිනි ගන්නා සුළුයි කියන්නේ. ඒ වගේ හැම සංස්කාරයක්ම ඇලෙන සුළුයි. ගිනි ගන්නා සුළුයි කීවට ගිනි ගැනීම, ගිනි ගත්තොත් වරද ඒ වගේ නෙමෙයි. පෙට්‍රල් ගිනි ගන්නා සුළුයි. උනාට ගින්නක් පැතිරුණොත් පෙට්‍රල් වලට, ඒක වරද පෙට්‍රල් වල නෙමෙයි. මේ පෙට්‍රල් ගිනි ගන්නා සුළුයි. ඒ වගේ මේ යම්තාක් දේවල් සසරේ තිබෙනවද? නැත්නම් ලෝකේ කියන්නේ සසර නෙමෙයි, ලෝකේ යම්තාක් දේ තිබෙනවද? ඒ සියල්ලම ඇලෙන සුළුයි. වහා ඇලෙන සුළුයි. කාලයක් කියන්නේ මත තියාගෙන හුඟක් වෙලා ඉන්න ඕනේ නැහැ. ඇලෙන්න තිබ්බ ගමන් ඇලෙනවා. වහා ඇලෙන සුළුයි. ඒ ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවය නැත්තේ නැහැ ලෝකේ. මේ ස්වභාවය මිනිස්සුන්ගේ තියෙනවා. සත්තුන්ගේ තියෙනවා. ගහ කොළේ තියෙනවා. කඳු, පර්වත, ගංගා, ඇල, දොළ, කාන්තාර, අහස, පොළවේ මේ හැම තැනකම තියෙනවා. මහ මුදු තියෙනවා. කුමක්ද? තණ්හාව නෙවෙයි. මේක එක තැනකවත් තණ්හාව නෑ. නමුත් තණ්හාවට පුළුවන්කම තියෙනවා හිතකුයි මෙහෙම දෙයකුයි එකට අලවන්න. හරියට ඔය සැන්විච් එකක් හදනවා වගේ මේ පැත්තේ හිත තියෙනවා, අනික් පැත්තේ ලෝකයේ තියෙනවා. මේ ලෝකෙ කියන්නේ වැලි කැටයි තාරකයි මේ සියල්ල මොන තරම් දේවල් ලෝකෙ තියෙනවද කියන්න කවුරුවත් දන්නේ නැහැ. ලෝකයේ තියෙන සියල්ල ඒ කියන්නේ නම් කර කර ගියොත් එක එක කියන්න කාටවත් බැහැ. මොකද අලුත් අලුත් දේ හැදෙනවා, අලුතෙන් අලුතෙන් දේවල් හොයාගන්නවා. මේ හැම දෙයක්ම හිතකට ඇලෙන්න පුළුවන් මැදින් තණ්හාව තිබ්බොත්. එහෙම නැති දෙයක් ලෝකේ නැහැ. ඉතින් ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ලෝකේ ප්‍රශ්නයක්. මේ ලස්සන නිසා, ලස්සන දඳින නිසා, ලස්සනට ගමන් කරන නිසා, ලස්සනට කතා කරන නිසා, ලස්සනට වැඩ කරන නිසා, ලස්සනට ජීවත් වෙන නිසා තමයි කැමැත්ත ඇති වෙන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒ නිසා නොවේ. ප්‍රශ්නේ හිතක් නෙවෙයි. මේකද හිතේ ප්‍රශ්නයක් කියවට නම් හිතේ ප්‍රශ්නෙකුත් නැහැ. ලෝකයේ ප්‍රශ්නෙකුත් නැහැ. මේ කාරණේ තමයි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න අමාරුම දේ. එක්ක ලෝකෙට බයිනවා, නැත්නම් හිතට බයි. වැඩි පිරිසක් ලෝකයට බයිනවා. ඊට අඩු පිරිසක් හිතට බයිනවා. මේ හිතේ ප්‍රශ්නයක් කියලා. හිතේ ප්‍රශ්නෙකුත් නෙවෙයි, ලෝකේ ප්‍රශ්නෙකුත් නොවේ. මේ මැද තියෙන තණ්හාවේ ප්‍රශ්නයක්. මේ කාරණේ තමයි අර මැලියම් ගැන කියමින් පැහැදිලි කරන්න හැදුවේ. අතේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ යමකට අත තිබ්බහම ඒ දෙයට අත ඇලවෙන්නේ අතේ ප්‍රශ්නයක් නිසා නොවේ. අතේ වරදක් නිසා නොවේ. ඒ කඩදාසිය වරදක් නිසාත් නොවේ. අතේ ගාගෙන තියෙන ලාටු නිසා, මැලියම් නිසා. මැලියම් ගාගත් නිසා. ඊට පස්සේ දෙපැත්තටම නිදහසක් නැත. හිතට නිදහසකුත් නැහැ. අර බාහිර අල්ලගන්න දෙයට නිදහසකුත් නැහැ. මේ කාරණේට තමයි සංයෝජන කියන්නේ. සංයෝජන. ප්‍රශ්නේ සංයෝජන. නැති කරන්න ඕනේ සංයෝජන. වෙන මොනවා නැති කරත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ සංයෝජන ප්‍රහීණ කිරීමෙන් පමණයි. සංයෝජන ලස්සන වචනයක්. සංයෝජන. සං කියලා කියන්නේ එකතු කරන. සං කියන එකෙන් සංඛ්‍යා එකතු කිරීමනේ තියෙන්නේ. සං එකතු කරන. සංගමය එකට එකතු වෙන. සම්මේලනය සම්මුඛ වෙනවා. එකට මුණ ගැහෙනවා. මේ සං කියන තැන හැමතැනම තියෙන එකතු වෙනවා කියන අදහස. මොනවද එකතු කරන්නේ? දෙකක්. ඒ යෝග කියන එකනේ. යෝග කියන්නේ දෙකක්. සං එකතු කරන. දෙකක් එකතු කරන. මේ දෙකක් එකතු කිරීමට තමයි සංයෝජන කියන්නේ. දෙකක් එකට එකතු කරාම දෙන්නටම නිදහසක් නැහැ. මෙයාට මෙයාට ඕන විදිහට ඉන්නත් බෑ. අරයට එයාට ඕන විදිහට ඉන්නත් බෑ. එයාට සිද්ධ වෙනවා මෙයාට ඕන විදිහට ඉන්න. මෙයාට සිදු වෙනවා අරයට ඕන විදිහට ඉන්න. මේ කාරණේනේ ඇත්ත. ඕනෑම මොනම හේතුවකට හරි දෙදෙනෙකු එකතු වුණොත්, මොනම කාරණයකට හරි, සමාජ සේවයක් කරන්න හරි, ව්‍යාපාරයක් කරන්න හරි, දේශපාලනයට හරි, පින්කමක් කරන්න හෝ, භාවනා කරන්න හරි, කෑමක් උයන්න, ගමනක් යන්න, මොනම දෙයකට හරි දෙපිරිසක් එකට එකතු වුණාම ඒ දෙපිරිසට සිදුව තමන්ව වෙනස් කරගන්න. තමන්ගේ ඕනෑකම් අඩු කරන්න, එපා දෙයට හා කියන්න දෙපැත්තටම සිදුවෙන. ඒ කියන්නේ දෙපැත්තටම තමන් ක්‍රෝණ ඉදිරිය ඉන්න හම්බ වෙන්නේ නැහැ. සංයෝජනයක් නිසා. පුළුවන්. එහෙම සිටිය කෙනෙකුත් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මම ඉන්නේ එහෙම තමයි අනිත් කෙනාට අනිත් කෙනා මට ඕන විදිහට මං තියන් ඉන්නේ අනිත් පිරිස මට ඕන විදිහට තියන් ඉන්නේ ඒ ඇත්ත නෙමෙයි ඒ මානෙ අහංකාරයේ අවිද්‍යාව ආ අසහිය නිසා හිතාගත්ත දෙයක් මිස යථාර්ථය නෙමෙයි කවුරුවත් ඉන්න මොනම ඒකාධිපති එක්කවත් එහෙම හිතුවට එහෙම ඉන්න බෑ මොනම දෙයකට හරි සංයෝග වුණාම ඒ පැත්තට ඇදෙනවා ඒ පැත්තේ තියෙන දේවල් මේ පැත්තටත් ඇදෙනවා හරියට මේ කණු දෙකක් ඇතින් හිටවල තියෙන කණු දෙකක් එකට තද කරලා බැඳලා තිරින්ගයක් දැම්මා කියන්නේ තිරින්ග දානවා කියන්නේ කණු දෙක බැඳලා ඉතින් මැදින් තද කරනවා අඹරනවා මැදින් නේ අඹරන්න අඹරන්න කුමක්ද වෙන්නේ මේ කණු දෙක කිට්ටු වෙනවා සමාන්තරව තිබුණු කණු දෙක කිට්ටු වෙනවා දැන් ඇඳ වියන් වලට කරන්නේ වියන් නෙමෙයි ඇඳේ තියෙන දෙපැත්තේ ලී වලට කරන්නේ ඒවා ඇත් වෙලා ඇඳ පොළු වැටෙනකොට තිරින්ග දාලා ලං කරනවා මේ තිරින්ගයක් තද වෙන්න මේ සංයෝජන නිසා අර ඈත්ව තිබුණු දේවල් එකිනෙකට ලං වෙනවා ඒතර වෙනස් වෙනවා නැමෙනවා අනිත් පැත්තට නැමෙනවා තමන්ට උන් ඉදිරියට ඉන්න ලැබෙන්නේ නැහැ කිසිම සංයෝජනයක් නිසා ඒ ප්‍රශ්නේ සංයෝජනේ හැබැයි එහෙම හිතෙන්නේ අරයා නිසා මට උන් ඉදිරියට ඉන්න ලැබෙන්නේ නැහැ කියා තමයි හිතෙන්නේ මේ ඥාන දර්ශනේ නැති නිසා ශනිකව එනවා තීන්දුවකට මට ඕනි විදිහට ඉන්න ලැබෙන්නේ නැත්තේ අහවල් කෙනා නිසා අර තිරිස නිසා මේ දේ නිසා මේ වාහනේ නිසා මොනව හරි හිතෙනවා මේ පිරිසත් එහෙම හිතන්න පුළුවන් එහෙම නොහිතන්නේ කවුද හැම දෙනාම හිතනවා සංයෝග වූ හැම දෙනෙකුම මෙහෙම හිතනවා හිතවතුනි ඒ නිසා දෙපිරිස ගැටෙන්න පටන් ගන්න. මුලින් ගැටෙන්නේ නැහැ මුලින් කැමැත්තෙන්. සංයෝග වෙන්නේ කැමැත්තෙන්. ඒ නිසා මුලින් කැමැත්තෙන් වෙනස් වෙනවා. ටික ටික වෙනස් වෙනවා කැමැත්තෙන්. ආ ඒ විදිහට ඉන්නම් ආ කියන විදිහට ඉන්නම්. ඒ යෝජනා හොඳයි මා ස්ථිර කරනවා. එහෙම තමයි. ඕනෑම සමිතියක සංගමයක වෙන්නේ මුලින්. හැබැයි මේ ටිකට වෙන්නේ නැහැ. මමත් ඒ මතු වෙනවා. නිර්ආංකාරකමට යනවා. මුලින් හැබැයි ඉන්පස්සේ අහංකාරය මතු වෙනවා අහංකාරයේ කොයි මොහොතේද මතු වුනේ එතින් තමයි ගැටුම පටන් ගන්නේ ගැටුම බාහිරට එන්නේ ඒක ගැටුම අභ්‍යන්තරටම ස්වාධීනව ඉන්න බෑ ස්වාධීනව ජීවත් වෙන්න බෑ එතින්දි අන්න වෛරය ගැටුම මේ ගැටුම තමයි පැවැත්මට අත්‍යවශ්‍යම දේ. ගැටුමෙන් තමයි පැවැත්ම ප්‍රතිනිර්මාණය වෙන්නේ. සංසාරේ ප්‍රතිනිර්මාණය වෙන්නේ ගැටුමින්. ගැටුමක් නැති තැනක ඔහි පල් වෙනවා සංසාරය. සතර පල් වෙනවා ගලාගෙන යන්නේ පල් වෙනවා එක තැන. මේ ගලාගෙන යන්නේ ගැටුමකදී. දිගින් දිගට සංසාරේ ගලාගෙන යනවා ගැටුම. නිසා පැවැත්මට ගැටුම ඕනේ. භවයට ගැටුම ඕනේ. ගැටුමක් නැතුව භවයක් නැහැ. ගැටෙන්න නම් එකතු වෙන්න ඕන. එකතු නොවී ගැටෙන්න බැහැ. මේ බලන්න මෙතන තියෙන මොන විදිහේ සූක්ෂම මනෝවිද්‍යාවක්ද? අපි හිතන මනෝවිද්‍යාව නෙවෙයි අපි හිතන්නේ මේ එකතු වී නැති නිසායි ගැටෙන්නේ. එකතුනොත් ගැටීමක් නැහැ කියලා. නෑ එකතුනොත් තමයි ගැටෙන්නේ. එකතුන් නැත්තම් ගැටීමක් නැහැ. මුලින් වෙනවා එකතු වීම දෙවෙනියට ගැටෙනවා. මේ ගැටීමට හේතුවත් සංයෝජනේම තමයි. මේ කාරණය ඉතාම ලස්සන උපමාවකින් දහම විස්තර කරනවා කළු ගුණයි සුදු ගුණයි කතාව. මේ මේ කියන්න කලින්ම උපමාව කියන්න කලින්ම මුලින්ම මේ කාරණා කියන විට මේ උපමාව අහලා තියෙන සන්තනිකායේ කියවා තිබෙන කල්‍යාණ මිත්‍රයන්ට මතක් වෙන්න ඇති. සුදු ගොනෙකුයි කළු ගොනෙකුයි බැඳලා තියෙනවා එකට. එතකොට සුදු ගොනාට තමන් කැමති පැත්තට යන්න බෑ. මොකද දෙන්නගේ කැමැතිකම් වෙනස්. සුදු ගොනා කළු ගොනා පැත්තකින් තියන්නකො මේ මේ මී මී හරකෙකුයි නිකං හරකෙකුයි එකට බැඳලා කියලා හිතන්න. නිකං හරකෙක් කැමති ගොඩට යන්න. මී හරක කැමති මඩට යන්න. හැබැයි මී හරකට මඩට යන්නත් බෑ. හරකට ගොඩට එන්නත් බෑ. මේ දෙන්න එකට බැඳලා. එතකොට හරකා හිතනවා මී හරකින් තමයි මට ගොඩට එන්න බැරි. මේ හරකා හිතනවා මට මඩේ ලඟින්ද බැරි මේ හරකා හින්දා. දෙන්න එන ගන්නත් පුළුවන් ගහ ගන්නත් පුළුවන් උඹෑ කියලා බැන ගන්නත් පුළුවන්. හැබැයි ඇත්ත ඒ නෙවෙයි. අලුගොනා මේ හරකගේ ප්‍රශ්නේ මී හරකවත් මී හරකගේ ප්‍රශ්නෙට හේතුව හරකවත් නොවේ. මේ දෙන්නගේ එකට බැඳලා දාලා තිබීම. අපි මේ දෙන්න නෙමෙයි බැඳගත්තේ. එහෙම බැඳගන්න බෑනේ. හරක් දෙන්නෙක් එකතු වෙලා හරක් දෙන්නෙකුට බඳින්න බෑ. කවුරු හරි බඳින්න ඕනේ. දැන් බැඳ කෙනා නෑ මෙතන. මේ බඳපු කෙනා නෑ. එයාව පේන්න නෑ. එයා විතරේ එයාට තමයි ඇල්ල දාන්න ඕනේ. අයිනෝනා දෙන්නම එකතු වෙලා. එයා නෑ. එසම මේ දෙන්න දැන් පොර කනවා, අපා කනවා, එන ගන්නවා. හැබැයි එහෙම කරා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා පහක් ගැන කටපාඩමින් කියනවනේ. මේවට බැනලා වැඩක් නැහැ. මේ පැත්තෙන් ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට බැනලා වැඩකුත් නැහැ. මේ දෙන්නම අහිංසක. ඇහත් අහිංසකයි, රූපයත් අහිංසකයි. කනත් අහිංසකයි, ශබ්දයත් අහිංසකයි. අනිත් ඉන්ද්‍රියනුත් ඒවා අහිංසකයි. අරමුණුත් අහිංසකයි. බාහිර ආයතනත් අහිංසකයි, ආධ්‍යාත්මික ආයතනත් අහිංසකයි. මේ දෙගොල්ල තමයි බැනුම් අහන්නේ. හරියට බැනුම් අහන්නේ. එක්කෝ ඇහැට බයිනවා, එක්කෝ රූපයට බයිනවා, කනට බයිනවා, ශබ්දේ. වැඩියෙන් බැනුම් අහන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල. මේවා තමයි පතුරු යනකල් බැනුම් අහන්නේ. පතුරු ගහනවා මේවට. ඉතින් ඊළඟට මේ ඉන්ද්‍රියන් පහටත් බයිනවා. දොස් කියනවා. නමුත් මේ ඇහැයි රූපයයි සංයෝග කිරීම දකින්නේ නැහැ. මෙතන තියෙන අදෘශ්‍යමාන සංයෝග සංයෝජනය සංයෝග කිරීමක්. කනයි ශබ්දයි, නාසයයි ගන්ධයයි, දිවයි රහයි, කයයි සංවේදන. පේන්නේ නැහැ. නමුත් අර බැඳලා දාලා තිරිංග දාන. තිරිංගයක් දානවා කියන එක දන්නවා ඇති. දෙපොටකින් දන්න කණු දෙකක් කියලා. කණු දෙක දෙපොටකින් බඳිනවා. ඒතර බුරුල්ලේ දෙවේ ලණුවක් මේ කණු දෙක වටේට උතන් ගිහිලා ගැටයක් දානවා. එච්චරයි බුරුල්. හැබැයි ඊළඟට මැදින් තව ලීයක් මේ ලණුව මැදින් දාලා කරකවන්න පුළුවන්. ඒතර ඇඹරේ දඟ වැටෙනවා කියන්නේ. ගන්ට ගිල හිර වෙනවා. හිර වුණාට පස්සේ තවත් කැරකුවොත් එහෙම එක්ක ලණුව කැඩෙනවා. එහෙම නැත්නම් මේ කණු දෙක කිට්ටු වෙනවා. මේක තමයි තිරින්ගද. මේ තිරි ඕනම ඇතින් තියෙන දෙයක් ලඟට පුළුවන්. තිරින්ග ආතතියක් ඇති වෙනවා මට. සැහැල්ලුවෙන් කරන්න පුළුවන්. ඇවිදිලා ගියාම විසික් වෙන තැන් ගැන කාටවත් කියන්න බෑ. ඒ ලං වෙන ප්‍රමාණයට වැඩිය බැඳීම් කැඩුනහම දුර විසික් වෙනවා වැඩි. ඊට වැඩි දුරකට විසික් වෙනවා. හිත තිබ්බ තැන නවතින්න බෑ කාටවත්. හොඳට බලන්න මේ උපමාව නැවත මෙනෙහි කරන්න. පොළවේ කණු දෙකක් හිටෝලා, පොල් ගස් දෙකක් කියන්නේ පුවක් ගස් දෙකක්, තිරිංගයක් දානවා උඩින්. දාලා අඹරලා අඹරනකොට කිට්ටු වෙනවා. කිට්ටු වෙලා ගස් දෙක එකිනෙක ස්පර්ශ වෙන තරමටත් කිට්ටු කරන්න පුළුවන්. පොල් ගස් පුවක් ගස් වගේ ඒවා. ඊට පස්සේ මේ තිරිංගය කැඩුනොත් අර තිබ්බ තැනට ගිහිල්ලා ගස් දෙක නවතින්නේ නැහැ. අපි හිටිය තැන ඉන්නම් කියලා ආයි කලින් හිටිය තැන මුලින් ඉදිරිලාම යන්න පුළුවන්. කැඩිලා යන්නත් පුළුවන්. එහෙම ගියත් අනික් ගහට තමා බණි. දැන් බණින කෙනෙකුයි බැනුම් අහන කෙනෙකුයි හැම විටම ඉන්නවා සංයෝජනේ. මුලින් හොඳ කියනවා, පස්සේ බණිනවා. මේ ප්‍රශ්නය තමයි මේ තමයි හේතු. මේ හේතුව පේන්නේ නැහැ. දැකලා තියෙනවද මේ හේතුව? මේ ඇහැයි රූපයයි අතර තියෙන සංයෝජනේ, කනයි ශබ්දයයි අතර තියෙන සංයෝජනේ පේන්නේ නැහැ. මේ තිරිංගයක් වැටෙනවා. මේ ඔය ස්පර්ශය කියන්නේ ඒකටයි. තිරිංගයක් දානවා කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්ස. සං කියන කියන්නේ එකට එකතු වෙනවා. මේ ත්‍රිත්වයේ එකතුවට තමයි පස්ස කියන්නේ. ගති පස්සෝ දින කියන්නේ මිත්‍රිත්වයේ සංගති එක්වීමට දෙන නම තමා පස්ස කියන්නේ. එහෙම නැත්නම් එහෙම දෙයක් නැහැ. මේ තිරිංග වැටීමට කියන නම, මේ නම දෙන්න එපේ, නම තමයි පස්ස. ස්පර්ශ කියලා. ඒතර මේ ස්පර්ශ කියලා නෙමෙයි තෝරන්න ඕනේ ඇත්තටම. ඒක වැරදි. මේ කියන්න තියෙන්නේ සම්බන්ධය කියලා. පස්ස කියන පාලි වචනේ හරියට පරිවර්තනය කළොත් අර්ථය අනුව මේ වචනාර්ථය නෙමෙයි, ක්‍රියාවේ අර්ථය අනුව පරිවර්තනය කළොත් කියන්න වෙන්නේ සම්බන්ධය. මේ තුන් දෙනාගේ එක්වීමට කියන නම තමයි සම්බන්ධය. දැන් සම්බන්ධයක් ඇති වෙනවා. තිරිංගයක් වැටෙනවා. ඊළඟට මේ තිරිංගේ තද කරනවා. තව තව කිට්ටු කරගන්නවා. කිට්ටුලා මේ ඔක්කොම එකක් වෙන්න පුළුවන්. ඇහැයි රූපයයි හිතයි මේ තුනම එකක් බවට පත් වෙනවා ඊළඟට. ඒක වෙන ලෝකයක් නැහැ. ඒ මොහොතට වෙන ලෝකයක් නැහැ. වෙන දේවල් ඇහෙන්නේ නැහැ. වෙන දේවල් හිතෙන්නේ නැහැ. දැනෙන්නේ ඒ එහෙම මොහොතවල් තියෙනවනේ. ඕනම හඬක් එක්ක, ආහාරයක් සමග, සිතවිල්ලක් සමග, සංවේදනයක් සමග, රූපයක් සමග, දැකීමක් සමග ඔය එකතු වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට වෙන කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ගීතයක් සමග එහෙම ඉන්න විට දැහැන්ගත වෙනවා කියන්නේ ගීතයක් සමග. ඒ විතරයි එහෙනේ. සංගීතඥය සමහර විට වේල් දෙක තුනක් කාලා නැතුව ඇති, නිදාගෙන නැතුව ඇති, දතේ කැක්කුම් ඉසේ රදින් ඇති. නමුත් ඒව නැහැ. ඒක පැත්තකවත් නැහැ. ඒ දැහැන්ගත වෙනවා. මේ එකක් බවට පත් වෙනවා. ඒ මට්ටමට මේ මැලියම දරුණු. ඒ මට්ටමට පුළුවන් එකතු කරන්න. ඉතින් විඥානයයි බාහිර අත්දැකීමයි අභ්‍යන්තර ඉන්ද්‍රියයි මේ තුනම අලෝනවනේ. තුනම අලෝල එකට එකක් කරගන්න. වෙන දිහක් බලන්න හිතෙන්නේ. වෙන දෙයක් ඇහෙන්නේ නෑ. හිතෙන්නේත් නෑ. ඔහි ඉන්නවා. සබ්බ නමෝ Fizemos calha. Mocademe, quisemos calha. E camarão, mona que tinha ainda bem. Em tinha que ter, dívida tarde, né? Que não tinha. Que não tinha, 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 que não මැරෙන්න පුළුවන්. දැන් පිච්චෙනවා කියන්නේ ගින්නක් එනවා. ඒක පැත්තකින් ගින්නක් එනවා. මේ පැත්තෙන් ලස්සන සංගීතයක්. ඒකට සම වැඩිලා දැහැන් ගත වෙලා ඉන්නවා. ත්‍රේ මොහොතේ තින්නම් සංගති පස්සෝ. මේ එකතු වීම. මේ සම්බන්ධතාවය තමයි විඥානයයි කනයි විඥානේ දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ කනටයි ශබ්දෙට. එහෙම ඉන්න පුළුවන්. හැබැයි වෙන්නේ දැන් පිච්චෙනවන එක පැත්ත. එතකොට ඒක දැනුම් නැත්නම් ඒ නිසා කිසියම් දුරක එය ඈතින් ඉඳලා ප්‍රශ්නේ දැනෙන විට ඒ හැඟීම ඇති වෙන්නත් පුළුවන්. ටිකක් හැම පිච්චෙනකොට එන්නත් පුළුවන්. ඒ තීරණය වෙන්නේ මොන තරම් දුරට අර සංගීතයත් සමග බැඳිලා ඉන්නවද කියන කාරණේ උඩ එකතු වෙලා ඉන්නවද කියන කාරණේ උඩ. හැබැයි කොයි වෙලේ හරි මැරෙන්න කලින් දැනෙනවා. එහෙම ගීතයක් අහා වෙන රූපයක් බල බලවත් පිච්චිලා මැරුණු කෙනෙකු නැහැ ගින්නකින්. වෙන දේවල් වලින් පිච්චිලා මැරෙන්න පුළුවන්. ඇඟ පිච්චිලා ගින්නකින් ශරීරේ පිච්චිලා මැරිලා ගිහිල්ලා නැහැ. කෑම කරහ නිසා මේ පිච්චෙන බව නොදැනී ගිල්ල. සංගීතයක තියෙන මිහිර නිසා පිච්චෙන බව නොදැන එහෙම වෙලා නෑ. ඉතින් ඒ නිසා මේ එක තැනකදී මේ සම්බන්ධතාවය කැඩෙනවා. ඒ තමයි ධර්මතාව. එහෙම කැඩෙනවා. ඒ කැඩෙන්නේ මූලික හේතුව තමයි අර පැවැත්මට. මේ කියන්නේ මේ ජීවිත පැවැත්ම සඳහා ඒක තමයි පළවෙනි තැන දෙන්නේ. මේ සබඳහම ප්‍රමුඛ ස්ථානයේ සහ ද්විතීයික ස්ථානයේ දෙනවා කාරණා දෙකකට. පළවෙනි තැන දෙන්නේ මේ ජීවිතේ පැවැත්මට. දෙවෙනි තැන දෙන්නේ සාංසාරික පැවැත්මට. මේ මුලින් බලන පුළුවන් තරම් මේ ජීවිතේ පවත්වාගෙන යන්න. මේ ජීවිතය පවත්වාගෙන යන්න බැරි තැනක මේ ජීවිතය කැප කරනවා සබඳහම සංසාරික පැවැත්ම වෙන්නේ. මුලින් ඒ දේ කරන්නේ. මේ කෙසේ හෝ මේ කියන්න හදන්නේ ඒ කාරණේ නොවේ. කියන්න හදන්නේ තණ්හාවට බැහැ. අභ්‍යන්තර ඉන්ද්‍රියයි බාහිර අරමුණයි විඥානයයි මේ තුන සදාකාලයට එකට බඳලා තියාගන්න. එහෙම බෑ. නිසා කැඩෙනවා. බන්ධනේ නිහිරෙනවා. කිසිම වසී බන්ධනයකට බෑ සදාකාලිකවම බඳලා තියාගන්න. කැමැති කරලා තියාගන්න. එහෙම වසී බන්ධන නෑ. සීමිත කාලයකට පුළුවන්. හැබැයි ආශාව නැති වෙන්නේ නැහැ. ආශාව නැති වෙන්නේ නැහැ. ආශාව නැති වෙන්නේ නැති නිසා දැන් මේක ප්‍රශ්නයක් තියෙනවා. ආශාව තියෙනවා. නමුත් දැන් ඒ සම්බන්ධතාවය කැඩුණා. දැන් මොකද කරන්නේ? දැන් හැට බෑ තවදුරටත් ඒ රූපේ බල බල ඉන්න. එක්කේ රූපේ නැහැ එතන. අන්න එතනදි තමයි හයවෙනි එක්කෙනා ඉදිරිපත් වෙන්නේ. මනෝ විඥානි මනින්ද්‍රිය. එයා කියන ඔයා බය වෙන්න එපා. මං ඉතිරි ටික කරලා දෙන්නම්. ඉතින් ඉතිරි ටික වෙන හැටි අපි දන්නවා. මෙයා ඒ අර හමුවීමේ මතක සටහන් නක් මෙයා තියාගන්නවා. හැම හමුවීමකම අර හැම සම්බන්ධතාවයකම මතක සටහනක් තියාගන්න. ඒ තමයි මෙයාගේ රස්සාව මනින්ද්‍රී. තියාගෙන කියන මෙයා තමයි කැමරා ශිල්පියා කියන්නේ. සමහර අය ඉන්නවනේ යාව ජීව කැමරා ශිල්පී. නායකින් තේන යන යන තැන ෆොටෝ ගන්න. වැසිකිළිය ඇතුලේ ගන්න. හැම දෙයකම ෆොටෝ. ඡායාරූප ගන්න ඊළඟට ඇල්බම් සදාද දෙනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි මනින්ද්‍රිය. හැම දෙයකම එයාට එයා ෆොටෝ ගන්නවා. හැබැයි හැම ෆොටෝ එකක්ම අපිට පෙන්වන්නේ නැහැ. අර අවශ්‍ය වෙලාවට එයා තෝරලා එකක් පෙන්නනවා. දැන් මෙතින්දි කියන හරි වෙන්න එපා. ඒ ප්‍රශ්නේ මා විසඳලා දෙන්න. විසඳලා දෙන්නම් කියලා අර රූපය පිළිබඳ එයා ගත් ඡාය රූපය අපිට පෙන්නනවා. ඊට පස්සේ මුළු කතන්දරේම යන්නේ ඒ ඡාය රූපයක් එක්ක. රූපේ සමග නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඡාය රූපේ සමග. රූපේ ප්‍රශ්නේ ඉවරයි. ඒක බොහොම පොංචි කාර්යයක්. ඡාය රූපේ ප්‍රශ්නය දිගටම යන්න පුළුවන්. සදාකාලිකයි කියන්න බෑ. නමුත් දීර්ඝ කාලී, දිගු කාලී නයි. ඉතින් ඒ නිසා රූපය දිරනවා. ඡාය රූපේ ලේසියට දිරන්නේ. දැන් ඡාය රූපයත් එක්ක ආය අලුනෝ. ගන්නව ආයේ දෙය ආයත් කරන්නේ රූපය අලවන්න බැරි තැනක ඡාය රූපය අලවනවා. රූපයට ඇලුනත් ඡාය රූපයට ඇලුනත් වෙන්නේ එකම දේ. දැන් මේ හැම තැනකින්ම පේන්නේ ප්‍රශ්නේ තණ්හාව. ඡාය රූපෙත් නෙමෙයි ප්‍රශ්නේ. ඡාය එයාගේ රස්සාව. මනින්ද්‍රිය රැකියාව එයා කරන්නේ. එයාට බැලලා වැඩකුත් නැහැ. ඒ හැමෝටම බනින. ඉස්සෙල්ලා බාහිර ලෝකෙට බනින. ඊළඟට අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බනින. අන්තිමට මනින්ද්‍රියටත් බනින. මේ කෙනෙක්වත් බැනුම් අහන්න ඕනේ නෙමෙයි. එයයි කරන්නේ තමන්ගේ ඩියුටි. ඇහ කරන්නේ තමන්ගේ ඩියුටි. කන කරන්නේ තමන්ගේ ඩියුටි. මනින්ද්‍රිය කරන්නේ ඩියුටි. ෆොටෝ එකක් ගත්ත කියලා සංසාරෙ දික් වෙන්නේ නැහැ නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේවට ඇලින්. එතකොට මේ කාරණෙන් අපි අදත් නවත්තමු. මේ මැලියන තණ්හාව කියන මැලියන හිතේ හිත හැදිලා තියෙන්නේ තණ්හාවට ඇලෙන විදිහට. රූපයට ඇලෙන විදිහට නෙමෙයි හිත. ශබ්දයටත් හිත ඇලෙන්නේ නැහැ. අනිත් දේවල් එකකටවත් හිත ඇලෙන්නේ නැහැ. හොඳට බලන්න මේ අතක් කොහෙවත් ඇලෙන්නේ නැහැ තිබ්බට. ඇඳුමි තිබ්බට ඇලෙන්නේත් නැහැ. පුටුවක තිබ්බට ඇලෙන්නේත් නැහැ. හිතත් ඒ වගේ. හිතේ සාමාන්‍ය ස්වභාවයේ ප්‍රകൃතිය තමයි නොඇලෙන බව. නමුත් මේ හිත ඇලෙනවා එකම එක දෙයකට තණ්හාවට. තණ්හාවට ඇලෙන හිතක් සමගයි ඉපදුනේ. නොඇලෙන හිතකින් නෙමෙයි ඉපදුනේ. තණ්හාවට ඇලෙන හිතක් සමග. තණ්හාව ඇලෙන. එම් මැලියන ඇලෙනවා ඉස්සලා තේ. ඉන්පසුව අත කියන්නේ පිරිසිදු අතක් නොවේද? ඒ ප්‍රස්තේ පිරිසුදු නෑ. ඕනෑම දෙයකට ඇලෙන්න පුළුවන්. මේ අදත් ඉවර කරන්නේ ඇයි තණ්හාවට මෙපමණ ඇලෙන්නේ? ඇයි තණ්හාව අල්ලගන්නේ? උපාදාන කරන්නේ තණ්හාව. තණ්හාව උපාදාන කරාම ලෝකෙටම ඇලෙනවා. ලෝකෙටම ඇලෙන්න පුළුවන් තණ්හාව අතේ ගාගත්තාම, හිතේ ගාගත්තාම. ඒ ප්‍රශ්නය භාවනා මානසිකාරයේ ඉදිරියේ තබමි. මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. ඇයි මෙහෙම වෙන්නේ? අප අහනවා අපේම භාවනා මනසිකාරයෙන්, අපේම සීබුද්ධියෙන්. වෙන අහන්න කෙනෙක් නෑ අපිට. කවුද ඉන්නේ අහන්නේ? හිතනවාද මේ ශාස්ත්‍රුන් වහන්සේ හිටියා කියා මේ ප්‍රශ්නේ අපට විසඳා දෙයි කියලා? මේ ප්‍රශ්නේ විසඳලා දෙයි කියලා හිතනවාද? උත්තර දෙයි. විසඳා ගැනීම අපේ අතේ තියෙන. සංසාර ප්‍රශ්නේ අප විසඳ ගන්න ඕන. කාටවත් විසඳලා දෙන්න බෑ. විසඳරේ හැටි කියලාද? ඒ තමයි පිළිතුරු දෙන්නේ. පිළිතුර විසඳුමක් කර ගැනීම අපසතුවගීම. අපට අහන්න වෙන කෙනෙකු නෑ. අප අහනවා අපේම සීබුද්ධියෙන්. ඇයි මෙහෙම වෙන්නේ? එහෙම නොවුණා නම් මේ ප්‍රශ්නේ නෑ. වෙන මොනවා තිබුණත් තණ්හාව අපි අල්ලගත්තේ නැත්තම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. අතාරින්න තියෙන තණ්හාව ලෝකේ නෙමෙයි, තණ්හාව. ඒ කාරණේනේ ඔය මේ පළවෙනිම දේශනාවේ සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන. දුක්ඛ නිරෝධේ කුමක්ද? යෝ තස්සායේව තණ්හාය. අර දෙවෙනි ආර්ය සත්‍යයේ කිව්ව දුකට හේතුව පිළිබඳව තණ්හාවක් කිව්වනේ, විස්තර කරලා ලස්සනට. අන්න ඒ කිව්ව තණ්හාව යෝ තස්සායේව තණ්හාය. අසේස බැලන්ස් එකක් නැතුව, කියන්නේ බැලන්ස් කරගන්න කියන්නේ තණ්හාව. අපි හිතනවානේ මේ තණ්හාව බැලන්ස් කරගන්න ඕනේ කියලා. එහාට මෙහාට ජීවත් වෙන්නත් ඕනේ, පින් කරන්නත් ඕනේ, රස්සාව කරන්නත් ඕනේ, නිවන් දකින්නත් ඕනේ, දිව්‍ය ලෝකේ යන්නත් ඕනේ, චෛත්‍ය වඳින්නත් ඕනේ, අටමස්ථානෙ වඳින්නත් ඕනේ. ඒක මේ තණ්හාව බැලන්ස් කරන්නේ නැහැ. බැලන්ස් එකක් නැතුව අශේෂ ශේෂය නැති කරගන්න තණ්හාවට. බැලන්ස් කරන්න හදන්න එපා තණ්හාව. බැලන්ස් කරන්න හැදුවොත් කවදාවත් නිරෝධයක් නැත. විරාග තණ්හාව තැලෙන්න එපා. නිරෝධෝ තණ්හාවේ කියන ගමන නවත්තා. යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ. එක දීලා දාන්න. තණ්හාව දීලා දාන්න. පටි නිසග්ග සම්පූර්ණයෙන් තණ්හාවෙන් නික්මෙන්න. මුක්ති අනාලේ මුක්ති මිදෙන්න. තණ්හාවෙන් නිදහස් වෙන්න. තණ්හාවට නොවැළෙන්න. තණ්හාවට ලෝකෙට නෙමෙයි. මෙන්න දුක්ඛ නිරෝධය. හොඳයි හිතවතුනි, ඒ සියලුම දත්ත සාක්ෂි සිහිබුද්ධිය හමුවේ තියමින් අපි මේ නඩුව කියනවා සිහිබුද්ධියට අහලා අපිට සාධාරණය කර දෙන්න. අපි අපේ නඩුව සියලුම සාක්ෂි ඉදිරිපත් කරමු නිහඬව. විනිශ්චයත් සමග සාකච්ඡාවට එන්න සාකච්ඡාවට එමු. අන්න ගැටලු තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවනි. තියෙනවා නම් ගැටලු ඉදිරිපත් කරන්න, අවබෝධයන් කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් බෙදා ගන්න.
සරෙන් අරමේ දැන් තින්නම් සංගති පස්සෝ කියන තැනදී සර් පස්ස පච්චය වේදනා, වේදනා පච්චය සංඥා, සංඥා පච්චය නේ වේදනා සංඥා සංකාර විඥාන කියලා පංච උපාදානස්කන්ධ හැදෙනවනේ සර්. එතනදී සිහිය නුවණ තිබුණොත් ඒක මේ නවත්ත ගන්න වෙන්නේ අර පස්ස පච්චය වේදනා කියන තැනින්ද සර්?
සිහියේ ප්‍රමාණය අනුව තමයි සිහිය ඇති වුණු තැනයි වෙලාවයි ප්‍රමාණයයි මේ සාධක තුන මත තමයි තීරණය වෙන්නේ ඔතනින්ද නවත්ත ගන්න. දැන් වේදන වින්දනක් ලැබිලා විඳින්න පටන් ගන්න බලාපොරොත්තු වින්දනය ලැබෙනවා ඉක්කොන් ලැබෙන්නේ නැහැ මොනවා හරි එතනදී නම් සිහියාව එතනින් නවත්ත ගන්න පුළුවන්. ඊළඟට ඒ වින්දනයට කැමැත්ත අකමැත්ත ඇති වෙච්ච තැන නම් සිහියාව එතනින් නවත්ත ගන්නත් පුළුවනි. ඒ ඊටත් පහු වෙලා නම් සිහියාව ඉතින් තව බාදුර ගිහිල්ලා තමයි නවතින්න වෙන්නේ. ඒතර සිහිය ආපු තැනයි වෙලාවයි ප්‍රමාණෙත් බලපානවා. මොන ප්‍රමාණෙටද සිහියාව කියලා. සමහරකට වෙනදී යාන්තමට පේන සිහියක් තියෙන ওই මීදුමක්කින් වගේ මීදුම තුනී වුණාම යාන්තමට පේන නොපේන මට්ටමට හැබැයි ඒකත් පැහැදිලි නෑ. නමුත් මොනවා හරි පේනවා. ඊළඟට තවත් මීදුම අයින් වුණාම වෙනදී සිදුවන දේ පේනවා. එපමණයි. නමුත් ඒට ප්‍රතිචාරයක් දක්වන්න බෑ. ඒ මට්ටමට සීය නෑ. ඔහි වෙන්න අරිනවා මිසක් වෙන දේ නවත්ත ගන්න තරමට ප්‍රබල සීයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ මට්ටමට ප්‍රබල සීයක් තිබුණොත් මේ සිදුවීම නවත්ත ගන්න පුළුවන්. ඉන් එහාට යන්න නොදී එතෙක් ගුණුතේ ආපහු හරවන්න බෑ. නමුත් එතනින් නවත්තන්න පුළුවන්. ඒ ඔය ඕනම තැනක සීයාවත් පුළුවන් නවත්තන්න.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි. ඔබතුමා සඳහන් කර විද්‍යට සිහි බුද්ධියක අවදීන් දින විට
තෙරුවන් සරණයි සර්. මොම් පි
ඒ තණ්හාව Taman පසුපස ඇවිල්ලා තල්ලු කරනකොට එතනින් ඒ තල්ලු කරන වෙලාවෙම ඉවත් වෙන තියෙන ක්‍රියාකාරකම පැහැදිලි කරලා දෙන්න පුළුවන් ආචාර්යතුමනි.
ඔව් මේ දැන් ඒ කාරණා පිළිබඳ ගැටලු ඇති. මොකද ඒ පෞගිය සති 3-4ෙම හරියට ප්‍රශ්න සාකච්ඡාවක් කෙරුණේ නැහැ. මේ මේ තියෙන සම්බන්ධතාවයේ ගැටලු නිසා, මේ තියෙන පස්සවල ප්‍රශ්න නිසා කොහොම හරි මේ දැන් මේ වෙළඹවීමක් වෙනවනේ. යාන්තම් ඉස්සෙල්ලම ඔහේ තොරතුරක් විතරයි දැනෙන්නේ ඕනෑම දෙයක් ගැන. ආහාරයක් ගැන, අලුත් රෙස්ටෝරන්ට් එකක් ගැන, එහෙම නැත්නම් අලුතෙන් හදපු පාක් එකක්, නැතිනම් වෙන මොනවා හරි අලුතෙන් ආ උපකරණයක්, දුරකථන මාදිලියක්, චිත්‍රපටියක්, පොතක්, තැනක්, ගුරුවරයෙකු, මේ ඕනෑම දෙයක් ගැන මුලින් තොරතුරක් තමයි එන්නේ. තොරතුරක් ඇවිල්ලා යනවා. ඒ කිසි බලපෑමක් නැහැ. අපිත් අපේ කටයුතු පුරුදු විදිහට කරගෙන යනවා. ඊළඟට ඔන්න ටික ටික පෙළඹීම් ඇති වෙනවා. ඒකෝ පෙළඹුණු අය අපිට කතා කරලා කියනවා, අර චිත්‍රපටිය බැලුවේ නැද්ද, මේ පොත බැලුවේ නැද්ද, අර දේශනේ අහුවේ නැද්ද, අර වැඩසටහනට ගියේ නැද්ද, අර රෙස්ටෝරන්ට් එකට ගියේ නැද්ද, මේ ওই විදිහට ඔන්න ඒ ඒක පෙළඹිලා අහුණු අය මේ පෙළඹීම බෝ කරනවා විවිධ ಜಾති කියලා ගිහිලා නැත්තම් වැඩක් නැහැ කියවල නැත්තම් වැඩක් නැහැ මෙහෙම කියනවා. ඉතින් මෙහෙම ඇහෙන ඇහෙන විට මොන්නේ ටික ටික ඇතුළේ පෙළඹීමක් මෝදු වෙනවා. හැබැයි ඒත් අපිට අපේ කටයුතු ඔය කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ටික ටික හොම ඒක අර මේ හස් වෙඩිල්ලක් වගේ කෙටෙනවා ඇතුලේ පිරෙනවා. එකතු වෙනවා. ඉතින් එහෙම එහෙම ගිහිල්ලා ඊළඟ අපිත් එකතු කරනවා. දැන් ඉස්සෙල්ලා අපි එකතු කොලේනේ අනිත් ඇයින එකතු කරන්නේ. ඊට පස්සේ අපත් හිතමිත එකතු කරනවා. තව හොයනවා මට කිනුත් ආනවා මෙයා කිනුත් ආනවා. මේ මෙහෙම කියන්නේ ගියාම ඔන්න නොකට බැරි තැනකට එනවා. දැන් වෙනස් වෙනවා අපේ ජීවිතේ. දැන් අපි හිතනවා නිදාගන්න ගියත් හිතනවා හැරුණු ගමනොත් හිතනවා හීනෙනුත් දකින්නවා. කෙනෙක් මොන ගැහුණත් කතා කරනවා ඉන්ටර්නෙට් එකෙත් බලනවා. දැන් සම්පූර්ණයෙන් වෙනස් වෙලා. වෙතාම මනසින් හොයන තැන විතරයි ඉන්නේ. ඊළඟට තීරණයක් ගන්න ওই චිත්‍රපටිය බලන්න ඕනේ, පොත ගන්න ඕනේ, ගුරුවරයා අරන් වෙන්න ඕනේ, වැඩසටහනට යන්න ඕනේ, ඒ රටට යන්න ඕනේ, අතන බලන්න ඕනේ. අනේ තීරණය ගන්න දැන් ඔන්න ගින්දර මේ එකතු වෙන්න යන්නේ මේ කොටපු අහස වෙඩිල්ලට. අන්නේ මොහොත තමයි අඳුන ගන්න ඕනේ. ඒ මොහොතේ තමයි පැත්තකට වෙන්න. උතර ගින්දර එනවා. ගින්දර පුරා පත්ත බල එනවා මෙතෙන්ට. වෙඩි නූලට තියන්න. ඒ මොහොතේ වෙඩි නූල පැත්තකට යනවා. ඒ වෙලාවේ මේ මොහොත ඊට කලින් නෙමෙයි. ඊට පස්සෙත් නෙමෙයි. හරියට එන්න. ඉතින් ඒ පත් වෙන්න යන වෙලාව අඳුන ගන්න ඕනේ. එතන තමයි අමාරුම තැනත් හොඳම තැනත් එතන. ඉතින් ආයෙත් ගිනිකුරක් පත්තු කරන් එන්න පුළුවන්. නමුත් එතකොට මේ තියෙන ඕනකමයි ආශාවයි පෙළඹීමයි ආයෙ මුලින් ඉඳලා හදාගන්න. අර ටික එහෙම්ම නැහැ. ඊට කලින් හරි ඊට කලින් පැත්තකට ගියොත් ඒ ටිකත් එක්කයි පැත්තකට යන්නේ. එවිට මේ ආයෙ නැවත නැවත ඕනකම ඇති වෙන්න ළඟින් ළඟ කාලය තුළ ඇති වෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතනදී සම්පූර්ණයෙන් පිටිරලා යන පත්තු නොවි ඉතින් අර හොඳට අවධානයෙන් ඉන්න ඕනේ මේ මේ මෝදු වෙලා පිටිරලා තීරණේ ගන්න යන තප්පරේට කලින් තප්පරේ තමයි පැත්තකට එපා කියලා ඕන්නේ ඒ ආශාවට අපි කියන ඕන්නේ
බොහොම පින්නාචාරතුමනි පිටමත් සංකීර්ණතාව තියුණුම උදාහරණ ක්‍රියාකාරම හොඳම ඒ කියන්නේ පිටම ඉහළම අවස්ථාවේ උක්‍රිමම් ස්ටේජ් එකේම ඒ ක්‍රියාවට රැගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තමාට මේ සිද්ධිය තේරුම් අරන් අරන් යන්න දෙයක් නැහැ.
ඔව් එහෙම තමයි.
පෙරවන් සර්නයි සර්.
ඔව්.
දැන් සමහරක් වෙලාවට සේල් දාලා තිනකොට සමහරක් වෙලාවට අපි දකිනවා වැඩි මිල තියෙන එකක් 70% අඩු කරා එහෙම කියලා දකිනකොට එකපාරටම හිතනවා මේක හොඳ දෙයක් ගන්න කියලා අපි ගන්න ඒවා තියෙනවා. හැබැයි යට හිත දන්නවා මේක ඕනත් නෑ පස්සේ රිටර්න් කරන්නත් පුළුවන් කියලා ගන්න ඒවා තියෙනවා. සේතට එහෙම ගන්නකොට එතන තණ්හාවක් එක්ක ගන්න අරගෙන පස්සේ ඒක හදා ගන්නවද සේ? දැන් ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට මේක ගෙදර ඇවිල්ලා හිතනවා මේක ඕන නැහැ වැඩක් නැති එකක් කියලා ආයෙක රිටර්න් කරන්න පුරුදු වෙනවා. එතකොට ඒක කොහොමද සේ එහෙම එක දෙයක් වළක්වන්නේ?
වලක්ව ගන්න හරි ලේසිම දේ ඔතන තමයි. අනිත් ඒවාට වැඩිය ලේසි. හේතුව මේ ඕන නැති දේවල් ගන්න බව දන්නවා. සේල් කියනකොට ඕන නැති දේවල් තමයි වැඩිපුර ගැනෙන්නේ. ඒ පිළිබඳ ඕනෑ තරම් අත්දැකීම් තියෙනවා. අවශ්‍යම දේ සේල් එකක් දාන තුරු ඒ කියන්නේ සේල් එකක් දාන එක ක්‍රිස්මස් සේල් නිව් ඉයර් සේල් එහෙමනේ අලුත් අවුරුදු සේල් නත්තල් සේල් බ්ලැක් ෆ්‍රයිඩේ ඔය විදිහට එක එක ඒවා බොහොම කලාතුරකින් එන්නේ ඉතින් අපිට අවශ්‍යතාවයක් එහෙම අවුරුද්ද අන්තිම වෙනකල් නත්තල එනකල් බලන් ඉන්නේ නැහැ සාමාන්‍ය අවශ්‍යතාවයක් ඊට කලින් ඉටු කරගන්න බොහොම කලාතුරකින් තමයි බොහොම දුරට හිතන ස්මිතන ආර්ථික ගැන වාක් සැලකිලිමත් වෙන කෙනෙකු තමයි අත්‍යවශ්‍ය දෙයක් මිලට ගන්න අවුරුද්ද අන්තිම වර්ෂ අවසාන සේල් එක එනකල් බලන් ඉන්නේ. ඊට මෙහා ගන්නවා. ඒ නිසා ඔය සේල් එකකින් බඩු ගන්න විට බොහෝ විට ගන්නේ අනවශ්‍ය දේවල්. ඉතින් ගෙදර බැලුවොත් පිරලා තියෙන දේවල් වලින් හිතා ගන්න පුළුවන්. සා බිල් වලින් හිතා ගන්න පුළුවන් මාසෙකට ඒ ණයවර පත්‍ර ක්‍රෙඩිට් කාඩ්ස් වලින් කැපෙන ඒවා දිහා බලුවාම හිතා ගන්න පුළුවන් මොනවද මේ කෙල්ල තියෙන්නේ. ඉතින් දැන් මෙතන රිටර්න් කරන්න පුළුවන් නේ. පුළුවන් හින්දා ගැටලුවක් නැහැ කියලා හිතනවා. හැබැයි මේ ওই විදිහට අනවශ්‍ය දේවල් අරගන්න පුළුවන් රිටර්න් කරන්න බැරි. සේල් එකකින් නෙමෙයි. ඉතින් කොහෙන් හරි ගත්ත සමහර දේ තියෙන්න පුළුවන් ජීවිත කාලෙටම රිටර්න් කරන්න බෑ. ඒ නිසා මේ පුරුද්ද ගැන සැලකිලිමත් වෙන්න. මෙතන බරපතල තත්ත්වේ එන්නේ ගන්න දේ නෙමෙයි. ගන්න දේ විසිට කරන්නත් ලේක තමයි ඩොලර් කීපයක් වෙන්න පුළුවන් ඔබතුමීට. ඩොලර් කීපයක් වෙන්න පුළුවන්. ඒක ඉතින් මේ ගැන නැතින් කියලා ඒක ගණන් ගන්නම දෙයක් නෑ. ඒ නෙමෙයි මෙතන පුරුද්ද. ඒ පුරුද්ද හරි ප්‍රධානකයි. ඒ පුරුද්ද තමයි සංසාරයේ අපව මේ ඕන් නැති දේවල් සඳහා කාලය නාස්ති කරමින් ඊළඟ දේව නිසා ඇති වෙන ප්‍රශ්න විසඳ ගන්න කාලය නාස්ති කරමින් වෙන කිසි දෙයක් කරගන්න බැරි තැනක අපව ඉතිර කරලා තියෙන ඒ පුරුද්ද අප කාටත් තියෙනවා. ඒ පුරුද්ද ගැන සැලකිලිමත් වෙන්න සීබුද්ධියට පුළුවන් තරම් ඉඩ දෙන්න තියගෙන ගන්න. කවුරු මොනවා කිව්වත් 70% නෙමෙයි නිකන් දෙනවා කිව්වත් සල්ලිත් එක්ක දෙනවා කිව්වත් ඇත්තටම ඕනෙද කියලා බලන්න. මෙතෙක් කල් තිබුණේ නැහැ මොකද්ද ගැටලුව? කුමක්ද ගැටලුව? ප්‍රමුඛත් තිබුණ ප්‍රශ්නේ. ඔය කියන දේ සේල් එකේ දාලා දෙන දේවල් 70% අඩු කරලා දෙන දේ හරි 70% සල්ලිත් එක්ක අපිට දෙන දේ හරි තිබුණේ නැන්නේ මොකද ගැටලුව? නැති කමේ සහනය බලන්න. සැනසිල්ල බලන්න. ප්‍රශ්න අඩුයි. ගත්තාම වාසියක් දෙකක් වෙයි. අවාසි වැඩි. එහෙම බලන්න. ඒ බලල මේ පුරුද්ද භයානකයි. එද පුරුද්ද නම් අතරින්ට.
ඕකෙන් සර්.
ආචාර්යතුමනි සාමාන්‍ය ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයන් හතරක් විදියට සැලකුවොත් ඒ කියන්නේ ආහාර නිවාස බෙහෙත් ඇඳුම් පැළඳුම් ඒවට ඇලෙන්නේ නැතුව ඒවට ගැටෙන්නේ නැතුව ඒවට මුලා වෙන්නේ නැතුව ක්‍රියා කරොත් තණ්හාව බොහෝ දුරට ෂේ කරගත හැකි නේද ආචාර්යතුමනි?
අනිවාර්යෙන්ම වෙන විකල්පයක් නැහැ. ඔය හතර ගැනම ඔය හතරට අඩු කරගන්න ඕනේ. මුලින්ම ඒ තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ තමයි පොයේ දවසකෙම කරන්නේ. ඔය හතරට අඩු කරන. ශික්ෂාපද වලින් ඉතහා දෙයක් දෙන්නේ ඔය හතර විතර. ඉතින් අපි එහෙම එක දවසක් නෙමෙයි අපි දවස් කීපයක් සතියක් විතර ගත්තා කියන්නේ. එතකොට ඒක සාමාන්‍ය ජීවිතෙන් අයින් වෙලා හරි පන්සලකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා හරි ගෙදර ඉඳගෙන හරි ওই ශික්ෂාපදත් එක්ක එතන හතරට සීමා කරගන්න පුළුවන්. වෙන මොනවත් ඕනේ නැහැ. වහලයක් පිටි හතරක් ඕනේ. බඩගින්නට කන්න ඕනේ. ඉතින් මොනවා හරි සීතලක රස්නෙට මදුරුවන්ගෙන් බේරගන්න වස්ත්‍රයක් ඕනේ. මොනවා හරි අසනීපයක් වුණොත් ගන්න බේකක් ඕනේ. එච්චරයි. ඉස්සලේ හතර ඉන්න පුළුවන් කියන එක අපිට තේරෙන්නේ. ඊළඟට තමයි මේ හතර කෙරෙහි තියෙන ඇලීම් බැඳීම් අපේක්ෂාවන් බලාපොරොත්තු සැලසුම් එක තමයි දෙවෙනි ගමන යන්නේ. පළවෙනි ගමන යන්න ඕනේ මේ හතරින් ඉන්න පුළුවන් කියන ගමන. ඊළඟට මේ හතරටත් තියෙනවනේ තණ්හා. තණ්හාව කියනවා මේ වැඩි දේ ඕන කියලා. හැබැයි නෑ නෑ කියලා අපි අත්දැකීමෙන් ප්‍රායෝගිකව මේ නඩුව සීබුද්ධියට කිව්වොත් නෑ ඉන්න පුළුවන්. මේ හතරින් ඉන්න පුළුවන් කියලා කිව්වහම සීබුද්ධිය තීන්දුවක් දෙනවා ඉන්න පුළුවන්. මේ සීබුද්ධිය තීන්දුවක් දුන්නට පස්සේ තණ්හාවට බෑ ඇපීල් කරන්න, අභියාචනාවක් කරන්න බෑ තණ්හාවට. ඒ තීන්දුව සීබුද්ධියෙන් නම් ඒ තණ්හාව පිළිගන්නවා තීන්දුව. පිළිගත්තට මොකද එයා ඉන් පස්සේ දැන් සීබුද්ධිය කිව්වනේ මේ හතර ඕන කියලා. ඔය හතර ඕන කියලා කිව්වේ. එහෙනම් ඒ හතර කෙරෙහි අන්න තණ්හාව ඇවිල්ලා අපිව අලවනවා ඒ හතර. අලවලා ඒ වගේ සැලසුම් හදනවා, බලාපොරොත්තු හදනවා, තරංගයක් හදනවා. අරයට වැඩිය හොඳට අඳින්න ඕනේ, ඊට වැඩිය හොඳට කන්න ඕනේ, ඊයේ කෑමට වැඩිය හොඳට අද කන්න ඕනේ. එතන මේ හතර විතරයි. ඉන් පිට දෙන්නේ නැහැ. මේ හතර තුල ඕනේ තරම් සංසාරය හදා ගන්න පුළුවන්. ඉතින් අන්න එතනදී තමයි උගා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි ඔය සීලේ වැදගත් ශික්ෂාපද සීලේ විතරක් නෙමෙයි ඔය ප්‍රත්‍ය සම්නිස්ෘත සීලයයි ඉන්ද්‍රිය සංවර සීලයයි කියලා සතර සංවර සීලේ සීල වර්ග දෙකක් තියෙනවා. ඔය ඉන්ද්‍රිය සංවර සීලේ ප්‍රත්‍ය සම්නිස්ෘත සීලේ ප්‍රත්‍ය කියන්නේ ඔය හතරට ජීවිතේ පවතින ඕන වෙන පච්චේ හතරනේ. ඔය හතර පිළිබඳ කොහොමද අපි සිහියෙන් ඉන්නේ කියන කාරණේ හරියට මොන වටද? ඒ කෑම කන්නේ. තණ්හාවට නෙමෙයි කන්නේ. මෙන්න මේ ටිකට. ඇයි ඇඳුම් අඳින්නේ? මෙන්න මේ ටිකට. තණ්හාවට නෙමෙයි. ඒ තමයි ප්‍රත්‍ය සම්නිස්සිත සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ දැන් ඔය හතර පිළිබඳ ඉන්ද්‍රියෙන් අත්දැකීම් ලැබෙන විට ඒව තෝරලා බේරලා ගන්නෙ නැහැ. හයිලයිට් කරලා ගන්නෑ. මේක හොඳයි අරක නරකයි. එහෙම ගන්නෑ. සියල්ල එක විදියට අරගෙන අතෑල්ලා දානවා. ආයේ මතකේ විශේෂ සටහන් තබන්නේ නැතුව. ඊළඟට කායනුපස්සනා භාවනාවේ සති සම්පජඤ්ඤේ කොටසේ ඔය සිහි බුද්ධිය තියෙන ගැන විශේෂයෙන් අවධාරණය කරන කොටසෙත් තියෙන්නේ ওই ටික ගැන තමයි. මේවා පරිහරණය කරන විට පුළුවන් තරම් සිහියෙන් කටයුතු කරන්න. ඉඩ දෙන්න එපා තණ්හාවට රිංගන්න. ඊළඟට විශේෂ ක්‍රමයක් තියෙනවා. එයට මේ ආර්ය ස්වභාවය කියනවා. ඒ ස්වභාවයට උතුම් ස්වභාවය ඔය කාරණා තුන ඔය හතර හරි තුන හරි අරගෙන මේ ලද දේ සතුට වෙලා ඉන්නවා. ලැබුණු දේ ගැන දුක් වෙන්නේ නැහැ. ලැබුණු දේ සතුට වෙනවා. ඉන් එහා බලාපොරොත්තු වෙන්නේ නැහැ. සැලසුම් හදන්නේ නැහැ. එහෙම ඉන්න යනවා. ඒක ඉක්බක් සියුම් තැන. අර මුලින් කියපු කාරණා වලට වැඩිය ටිකක් බරපතල තැන. ලද දේ සතුට වෙනවා. නොලැබුණු දේ ගැන දුක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවමේවත් ලැබුණ නැහැ කියලා දුක් වෙන්නේ නැහැ. සහ ලැබුණු දේ ගැන හරි ලැබුණු දේ දිගට ලැබෙන්න හරි සැලසුම් හදන්නේ නැතුව ඉන්න තරමට එනවා. ඒක තමයි උතුම්ම ජීවිතය. ඊළඟට තවකාරණයක් දෙනකොට තණ්හාවට එන්න පුළුවන් තැන්නේ වහ වහ යන්නේ දැන් මොකද? සිදුරු. ඊළඟට තණ්හාව වෙන අන්තිම තැන තියෙනවා. ඒ තැන කුමක්ද? කුමක් වෙන්නෝ දේ තැන? ඒ විදිහට බැලුවාම ඉසල ලෝකේ ඕන නැති දේවල් ඔක්කොම ඕනේ කියලා තණ්හාව අපිට කියනවා. ඊළඟට අපි දැන් කියනවා නෑ මේ හතර විතරයි ඕනේ. නැහැ නෑ මේ හතර ගැන තණ්හාව එනවා. ඊළඟට ඔය ප්‍රත්‍යසන්නිසිත සීලයෙන් එහෙම මේ හතර ගැන මේවගේ ප්‍රායෝගික ප්‍රයෝජනෙ සඳහා පමණයි තණ්හාවට නෙමෙයි කියලා එතනිනුත් එයාට එන්න බැරි වෙන්න දොරවහනවා. ඊළඟට තණ්හාව කියන්නේ මදි කියලා බඩ පිරෙන්න කන්න ලැබුන්නේ නැහැ. එහෙම කියනවා. එහෙම ඒ සිදුරත් වහනවා. දැන් ලද දෙයින් සතුට වෙනවා. නොලැබුණු දේ ගැන දුක් වෙන්නේ නැහැ. දැන් එහෙමත් ගිහිල්ලා ගියාම අන්තිමට මෙයා එන තැනක් තියෙනවා. බොහොම සියුම් තැන. එයා ඇවිල්ලා කියනවා ඔබ මෙහෙම හිටියට අනිත් අය ඔහොම නෑ. එහෙම කියන්නේ. ඔබ එහෙම තමයි. ඔබ හරි පිරිසුදුයි හරි උතුම්. උතුම්ම ප්‍රතිපත්තිය කියන්නේ ආර්ය වංශයේ ඉන්නේ. දැන් ඔබේ වංශය ආර්ය වංශයේ. එහෙම ඉන්නේ. ඔබ අනිත් අය එහෙම. ඒ අනිත් අය එහෙම නොවෙන්න පුළුවන්. එහෙම අයත් ඇති, එහෙම නොවෙන අයත් ඇති. හැබැයි ඒක තණ්හාව ඇවිල්ලායි අපිට කියන්නේ. ඇයි උපදූපේ තණ්හාව කියන්නේ? කියන්නේ අන්න තමන් පිළිබඳ තමන්ගේ මේ ප්‍රතිපත්තියට තමන්ගේ ප්‍රතිපත්තියට තණ්හාවක් ඇති කරන්නේ. ඒක ප්‍රතිපත්තියට තණ්හාවක් වෙනවා නෑ මම. මම මෙහෙම. මගේ ප්‍රතිපත්තිය මෙහෙම. අනිත් අය එහෙම නෙමෙයි. එතනින් හරිය අයින්න බලනවා ඉතින් එතනත් වහන්න කියලා. සංසන්දනයක් කියන්නේ පා. සංසන්දනයක් කළා මෙහෙම නැති අය දිහා බලලා එයා එලා දකින්න එපා. කොහොමත් බලන්න එපා. මනින්ද යන්නම එපා. උස් කරන්න හරි පාත් කරන්න හරි මනින්ද යන්න එපා. ඒක තමයි ක්‍රමය. ඔබතුමා හරියටම කියුවා.
ඒ මැනීමෙන් වෙන්නේ මමත්වයේ කියන එක ඉන්ක්‍රීස් ඇතිවීමක් වෙනවා නේද ආචාර්යතුමනි?
ඔව් ඉතින් ඒ මොනවටවත් අල්ලවන්න බැරි තැනක ප්‍රතිපත්තියට අලවනවා මම මෙහෙම ප්‍රතිපත්ති කරුක කෙනෙක් කියන.
ඔව්
ඒ කොටම වැඩි භයානකයි.
ඒක අර කරපු ක්‍රියාවලිය සම්පූර්ණ විල වැටකට නෑ.
ඔව් ගොම ගෑම් වගේ තමයි කිරි හට්ටියක් දොවලා ගොම් බින්දුවක් දැම්මගේ වැඩක් තමයි.
ඒ කියන්නේ මේකට ප්‍රඥාවන්තකම තියෙන්න ඕනේ. මේ ක්‍රියාවලිය ප්‍රඥාවන්තකම නැත්තම් මේ ක්‍රියාවලිය කරගන්න බෑ.
කොහෙන් හරි අහුවෙනවා. සීබුද්ධිය අත්‍යවශ්‍යයි. හොඳට පේනවනේ සීබුද්ධිය ඕනේ කියලා. එයා මොනතරම් තැන්වල රිංගන්න හදනවද කියලා අහුවෙනවද කියලා අපිට ඇමවල් දාලා ඉන්නකොට එකමකින් බේරුණාම ඊට වැඩි වෙනස් තමයි තන. ඒ නිසා ඒ හැම තැනකදීම සීබුද්ධිය ඕන.
බොහොම පින් ආචාරතුමනි නමෝ බුද්ධාය.
අවසරයි සර්. මේ සාකච්ඡාවට ඒ කියන්නේ අන්තිමට අපි ගොඩනගාගත්ත මේ සාකච්ඡාවට මට කාරණාවක් එකතු කරන්න කැමතියි. සර්ගේ දේශනාවේදී සඳහන් වුණා අපි සියලු දෙනාම මේ තණ්හාවේ නියෝජිතයෝ කියලා. ඒ වගේම අපි උපදිනකොට යම් යම් කර්ම අරන් ඇවිල්ලා තියෙනවා බීජ විදියට. මට හිතනවා ඒ බීජ ප්‍රකට නොවන නියෝජිතයෝ කියලා. එයා නිදාගෙන ඉන්නවා කියලා. මම හිතන්නේ මේක ප්‍රත ධර්මදේශනාවලින් සඳහන් කරලා තියෙනවා. දැන් අපි හැම වෙලේම සිදු වෙන්නේ අපිට උපදිනහම වෙන ක්‍රමයක් නැහැනේ. එකම විකල්පය තණ්හාවේ සරණ යාම. හැම අතින් බැලුවම ඒක තමයි අපිට තියෙන එකම මේ පිට අපේ බුදුන් සරණ ගියා දහම් සරණ ගියා සංඝ සරණ කියලා උදේවස් කියාම කියාගේ සරණ තමයි බලන්නේ. නමුත් අපි ඉපදිනකොටම යමක් අරන් ඇවිල්ලා තියෙනවා. එයා හැබැයි නිදාගෙන ඉන්නේ. මට මතක් වුණා පසුගිය සතිවල අපි අර සම්ප්‍රදානුකූල භාවනා කරන එකට අමතරව අර නැවතීම ඉවත් වීම බ්‍රේක් කිරීම වගේ දේවල් වලින් අර නිදාගෙන ඉන්නකන අවදිකරන්න ලොකු උත්තේජනයක් ලැබෙනවා. එතකොට අපේ අර සරණ යන තණ්හාව ටිකක් පස්සට යනවා නේද? මට මේ ඒ අදහස කොහොලක් විදියට මතුණා සර්.
ඔව් මේ එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔය ප්‍රතිචාර තුනම එකපාරට බ්‍රේක් ගහයි කියලා එයා බලාගෙනත් නෙමෙයි. එයාගේ කප්ල තියෙන්නේම ඇක්සලරේටරේ. ඇක්සලරේටරේ තමයි එයා පාගන් ඉන්නේම ඇක්සලරේටරේ තමයි. අත තියෙන්නේ ගියර් එකේ. ඒ එහෙම වාහන පදෝනාය දැකලා ඇතිනේ. ඉතින් එහෙම තමයි තණ්හාව. එක අතක් ගියර් එකේ අනිත් අත සුඛානමේ එක කපුලක් ඇක්සලරේටරේ. එච්චරයි බ්‍රේක් එක එයාට නැහැ. එයා ඒ බ්‍රේක් ගහන්න දන්නේ නැහැ. තණ්හාව එයාට ඒක උගන්නලත් නැහැ. එහෙම ලයිසන්ස් දීලත් නැහැ බ්‍රේක් ගහන්න. ඉතින් බ්‍රේක් ගහන්නේ අපි සීබුද්ධිය තමයි මේ බ්‍රේක් එක ගහන්නේ. එතකොට එයාට නිදාගෙන හරි මේ වාහනේ එලවන්න පුළුවන්. හැබැයි බ්‍රේක් ගහපු ගමන් එයා හැරෙනවා. පැත්තකට වුණාමත් එයා වැටෙනවා. එකපාරට අනිත් පැත්ත හැරුණොත් දැන් ඕනම කෙනෙක් අපි පොලිමර ගමනක් යන ගමන් එකපාරට මැද ඉන්න කෙනෙක් ආපහු හැරුණාම පිටිපස්ස හිටිය කෙනා තුල කම්පනයක් ඇති වෙනවා එකපාරට. ඒතර මේ උපක්‍රම තුනෙන්ම කරන්නේ තණ්හාව ෂොක් කරන එක. එයා අපිවනේ ෂොක් කර කරාවේ අපව කම්පනයට පත් කර කර නියා. ඉතින් අප කරන්නේ එයාව කම්පනයට පත් කරනවා. ඒක හිමීට කරන්න බෑ. ඒක හිමීට කරොත් තණ්හාව එයා ලෑස්ති වෙනවා ඒ කම්පනේ මග ඇරලා යන්න. ඒක එකපාරට කරන්න ඕන ඒ උපක්‍රම ටික සියල්ල. සියල්ල එකට නෙමෙයි. නමුත් එකක් හරි කරනකොට ශනිකව කරන්න ඕන. එහෙම කරාම මුළු තණ්හා පද්ධතියම හෙලනවා. එතකොට අර පුපුරන්න තිබ්බ බිත්තර පුපුරනවා, පැලවෙන්න තිබ්බ බීජ පැලවෙනවා. ඒ ඔක්කොම ටික වෙනවා ඒ වෙලාවේ. එක මොහොතකට පේන්න පටන් ගන්නවා මේ මෙයා කොච්චර බලවත්ද කියන්නේ. තණ්හාව මොනතරම් ප්‍රබලද කියන කාරණේ පේන්නේ එතකොට. ඒ ප්‍රබලත්වය දකින්න ඕනේ. එන්නේ මොනතරම් මේ ආයුධ සන්නද්ද කෙනෙක්ද කියලා. නිකන් ආයුධ සන්නද්ද දසමාර සේන යන කියනවනේ. ඒත් එහෙම සේනා මෙයාට ඉන්නයි ටික ඒ ඔක්කොම පේන්නේ නැති වුණා ටිකක් හරි ඔබතුමා කිව්වේ බීජ පේන්න පටන් ගන්නවා. ඒක හෙලවිලා කුපරලා යන්නේ එතකොට තමයි. ඉතින් ඒ කාරණේ ඒ නිසා හරි වැදගත්. ඒක අවශ්‍යයි. තණ්හාව නොදකනම්, يعني තණ්හාව කියන වචනේ නෙමෙයි, ඔය මතුපිටින් එන පෙළඹවීමත් නොවේ. අර මේ ලෑස්ති වෙන්න ඉලක්ක ගනිමින් ඉන්න අය ඉන්නවනේ. අන්න ඒ අයව තමයි දකින්න ඕනේ. يعني තාම අපිට එයා වෙඩි තියලා නැහැ. එයා හැබැයි වෙඩි තියන්න අපව ඉලක්ක කරගනිමින් ඉන්න ඉලක්ක කරවන් ඉන්නවා. එයාම තමයි හොයාගන්න ඕනේ. මේ ළඟට ඇවිල්ලා ගහන අය ගෙන් එච්චර ප්‍රශ්න නැහැ. ඈත ඉඳලා ස්නයිපර්ස්ලා. අන්න එයාම තමයි හොයාගන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. තාම එයාට අපිව ටාගට් කියලා නැතුව ඇති. ඉතින් ඒ ටාගට් වුණොත් ඉවරයි. ඉලක්ක වුණොත් ඉවරයි. ඊට කලින් එයාම අපි ඉලක්ක කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ දැකීම අත්‍යවශ්‍යයි. දකින්න නම් කම්පනියටපත් කරන්න. මුළු පද්ධතියම කම්පනියටපත් කරාම ගස්සුදින් නැයි වැටෙනවා. ඉලක්ක කරුවන් ගස්සුර නැගලා ඉන්නවා නේ ඒ බිබ වැඩ. පොළවේ හැංගිලා ඉන්නවා නම් පෙරලෙනවා.
එහෙමයි. ඒ කාරණේදී මේ පූර්ව කොන්දේසියක් නේද සතිය සහ සීබුද්ධිය කියන එක. එතකොට සතිය සහ සීබුද්ධිය පුහුණු කරපු එක්කෙනෙකුට තමයි අර බ්‍රේක් එක කරතු පුළුවන් වෙන්නේ. එතකොට අපි කරගෙන යන භාවනාව ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ පොහුරු කොන්දේසිය නැතුව අරක වළංගුට හැමෙයිද සර්?
ඔව් පොහුරු කොන්දේසියම නෙමෙයි. මේ ඒ සුසුකම ඕනේ. ඒ සුසුකන් ටික ඕනේ. සුසුකන් නැතුව බෑ. ඒ නිසා තමයි අප ඥාන දර්ශනය ගැන කියනකොට දීපවතාවක් අවධාරණය කරේ මේට සමාධිය අත්‍යවශ්‍යයි කියලා. සමාධියේ අංග දෙකක් තමයි ඔබතුමා කිව්වේ සීබුද්ධියයි සීයයි අවදිමත්කම ඒව සමාධි අංගනේ. මේක අත්‍යවශ්‍යයි. ඊළඟ උපේක්ෂාව. එහෙම නැතුව කරන්න බෑ. දැන් හිතුවට එහෙම කරන්න බෑ. මේ හිතන්න ඕනේ හිතුවොත් තමයි කරන්න පුළුවන්. නමුත් හිතුව පමණින් කෙරෙන්නේ නැහැ. ඒ අනිත් සුසුකන් ටික නැතුව.
තව එක චරිතයක් විතරක් මට හඳුන්වා දෙන්න අවසර. සර් මේ අඟුලිමාල බුහාඳුරෝ හමු වෙලා පසුව ඒ කරපු සංවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් රහත් වුණා කියනවා. මට හිතෙනවා මේ බ්‍රේක් ගහල එතනින්ද පටන් ගත්තේ කියලා. ඒ කියන්නේ බුදුන් අපි කියන්නේ ප්‍රතිල සාමාන්‍යයෙන් බුදුන් වහන්සේ හමු වීම නිසානේ අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් වුණේ. නමුත් මට හිතෙනවා මේ අලුත් අර්ථකථනය අනුව ඔව් බුදුන් වහන්සේ තමයි. හැබැයි බුදුන් වහන්සේ කියපු දේ නවතින්න කියන එකේ නවතින්න කියන වචනේ අපිට තේන නිකන් කමාන්ඩ් එකක් වගේ. කමාන්ඩ් එකක් කියන්නේ කරුණාවෙන් තමයි කියන්නේ බුදුහාමසේ. නමුත් ඒ නවතින්න කියන වචනේ මයිසල්කේක අගයක් තියෙනවා නවතින්න කියලා. මුගලිමාලත් කියන අනිත් පැත්තට එක පාට කියන කතන්දර. එතකොට ඔහුට පෙරතරන ලද කර්ම ඒ කියන්නේ සිහිය සහ සීබුද්ධිය මතක් වෙනවා. මතක් වෙනවා එක ප්ලග් වෙනවා තමයි භාවයට පත් වුනේ. ඉතින් මම දකින්නවා අර බ්‍රේක් කරන එක එතනින් දාග කියලා. තවත් උදාහරණයක් තමයි අපි ගමුකෝ ආනන්ද හාමුදුරුව සම්ප්‍රදානුකූලව නැමේ මේ රහත්තුනි කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. මොකද උන්වහන්සේ තමයි බුදුන් වහන්සේකට කිට්ටුවම හැම දෙයක්ම දන්නේ. හැම භාවනාවක්ම කළා. හැබැයි රහත්ුනේ නැහැ. හැබැයි එක පාට ඕනෑම දෙයක් වුණාද කියලා නැවතුවා. ඒ කියන්නේ අර තණ්හාවෙන් කරපු පෙළඹීම මම රහත් වෙන්න ඕනෑ කියන පෙළඹීම එක පාට නැවතුවා. එතකොට තමයි රහත්ුනේ. මම කියනවා මේ චරිත දෙක මට එක පාට සිහියට ආවම සර් කියපු අර කාරණා තුනේ ක්‍රියාත්මක වීම ගැන. මම දන්නේ කොතෙක් දුරට නිරුද්ධ කියලා.
ඔව් ඉතින් අපි කවුරුත් දන්නේ නැහැ. ඒක ඉතින් දන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ තමයි. අපිට කියන්න බෑ. හැබැයි ඒ ඔබතුමා ඒ ගැළපීම ඔබතුමා ගැළපලා පෙන්නපු විදිහ අනුව පැහැදිලි වෙනවා. එතන සාමාන්‍ය ක්‍රමයට වැඩිය වෙනස් කියලා ඒ අවස්ථා දෙකම. එයා නවතින්න ඊවට මෙතන ප්‍රේලිකාවන්නේ තිබ්බේ. දැන් අඟුලිමාලට තේරලා තිබේ තමන් නැවතිලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි අඟුලිමාල බුදුහාඳුරණ කියේ නවතින්න කියලා. අඟුලිමාල තමයි මුලින්ම කිව්වේ නවතින්න කියලා බුදුහාඳුරණ. මොකද බුදුහාඳුරණ දෝනා වගේ දැක්කේ අඟුලිමාල. ඒකනේ අල්ලන්න බැරි වුණේ. එන්න එන්න පරතරේ වැඩි වෙනවා. පළවෙනි වතාවට අඟුලිමාලට කියන්නුනා නවතින්න කියලා කාටද? අනිත් ඔක්කොම අඟුලිමාල දැක්කම ඉබේටම නැවතුණා. ඉබේටම සීහි නැති වුණා වැටුණා. නවතින්න කිව්වා. අන්න ඒ වචනේ එනකල් බුදුරජාණන් වහන්සේ බලන් ඉඳ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දිහා බලන් හිටියේ. අනිත් පැත්ත හැල්ලා හිටියානම් ඔන්න මොනවා හරි අඟුලිමාලට මේක ගලපගන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ දැන් පිටිපස්සට දුවන්න බෑනේ කාටවත්. පිටිපස්සට ඇවිදින්න පුළුවන් වුණාට දුවන්න බෑ. එනං අඟුලිමාලට මේ ගැටලුව තිබ්බා. තමන් දිහා බලන් ඉන්න බුදුරජාණන් වහන්සේ. හැබැයි දුවන්නේ අඟුලිමාල. ඔච්චර දිවුවත් අඟුලිමාල එක තැන. බුදුරණාහසේ කිට්ටු වෙන්න බැහැ. ඒසබ් බුදුරණාහසේට කියන්න උනා නවතින්න. අඟුලිමාල කිව්වෝ. ඔබේ කියන කොටත් අඟුලිමාල තුළ තියෙන්න ඇති ප්‍රහේලිකාවක්. මේ මගේ දිහානේ බලන් ඉන්න උන්වහන්සේ. ඒතර කොහොමද උන්වහන්සේ දුවන්නේ? මගේ දිහා බලන්න. ඒ වචනේ ආවගම බුදුරජාන් වහන්සේ දේශනා කළා මා නැවතී සිටින්නේ අඟුලිමාල ඔබත් නවතින්න. ඒ කමාන්ඩ් එකක් තමයි. හැබැයි මේ කමාන්ඩ් එකක් ඇතුලේ උත්තරේකුත් දුන්නා මේ ප්‍රශ්නෙට දෙකම. මා නැවතී සිටින්නේ ඔබත් නවතින්න. එතන අඟුලිමාල ඇහුවා. එහෙම කියන්න බෑ. එතන පොඩි සංවාදයක් වුණා. එහෙම කියන්නේ කොහොමද? ඔබ හන්සේ දුවනවනේ. මට අල්ලන්න බෑනේ. මමනේ එක තැන ඉන්නේ. ඒතර ද්‍රේණාසිත පැහැදිලි කිරීමක් කළා. ඔබ ද්වේෂයෙන් දුවන. ඔබේ මනස ද්වේෂයෙන් දුවන. ආයත සන්නද්ධව මනස ද්වේෂයෙන් හිංසාවෙන් දුවනවා තණ්හාවෙන්. මගේ මනස දුවන්නේ. ද්වේෂයෙන් දුවන්නේ නැහැ, තණ්හාවෙන් දුවන්නේ නැහැ. මනස නැවතිලා තියෙනවා. ඔබත් ඔබ බිම දාන නවතින්න. අනේ එතනදී තමයි අඟුලිමාලේ පරිවර්තනය පටන් ගත්තේ. ඉතින් මේ ඒක බොහොම ක්‍රමානුකූලව එතන පන්සිල් දෙන්නේ නැහැ. නමස්කාරය කියන්න කිව්වේ නැහැ. දන ගහගන්න කිව්වේ නෑ. ඒ මොනවත් කිව්වේ නෑ. ඒ නිසා මේක කම්පනියක්. කම්පන ප්‍රතිකාරයක් දුන්නේ. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ අතෑරියේ. මොකද උන්වහන්සේ විතරයි රහත් වෙන්න භාවනා කළේ. අනිත් කවුරුවත් රහත් වෙන්න භාවනා කළා නේ. දුක නැති කරගන්න භාවනා කළේ. ආනන්ද හඳුනුන්ට දුක ප්‍රශ්නයක් තිබුණේ නෑ. තියෙන්න ඇති. නමුත් ඒක ඒ නිසා දුක නැති කරගන්න ඕනකමක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන තුරු පිරිනුවන් පාන වෙලාවෙත් වැඩියම දුක් විඳේ ආනන්ද හාමුදුරුවෝ. නමුත් ඒත් උන්වහන්සේට ඕනකමක් තිබුණේ නැහැ දුක නැති කරගන්න. රහත් වෙන්න ඕනුනේ. මොකද අතෙන්ට ක්වොලිෆයිඩ් වෙන්නේ. ඒ සුදුස්සෙක් වෙන්න පළවෙනි ධර්ම සංගායනාවට. ඉතින් අහලා තියෙන විදිහට කතන්දරේ හැටියට ඔය අටුවාව එහෙම තියෙන විදිහට අටුවාවයි ඔය මතන් චූලවග්ගපාලී වගේ මේක තියෙන්නේ ඔය කතන්දරේ. ඒ වගේ තියෙන විදියට ඒක තණ්හාවෙන් කළේ ඉලක්කයක් දීලා ඒ ඉලක්කයට යන්නේ අනිත් හැම කෙනෙක්ම උත්සාහ කරේ තියෙන දේක් අතාරින්න හැබැයි ආනන්ද හඳුරු තමයි නැති දේක් ලබා ගන්න උත්සාහ කරේ ඉතින් එහෙම වෙන්නේ නැහැනේ නැති දේක් ලබා ගන්න බෑ තියෙන දේ අතාරින්න ඕනේ එහෙම උනේ නැහැ ඉතින් වෙන්නේ නැහැ වෙන්නේ නැතිකම තමයි සාධාරණේ පරිදි ඒ ඕනකම ඇති ඕනකම ඇතියම් පියේතු දේ වුණා ඒත් ආනන්ද හාමුදුරුවෝ තමන්ටම දුන්නු shock treatment එක කම්පන ප්‍රතිකාරය ඉතින් මේ මේ තියෙන දෙයක් ඒ කියන්නේ මේ ධර්මතාවයක් තියෙනවා නැති එකක් කියන්න බෑනේ අපිට කිවට වැඩකුත් නැහැ එහෙම තවත් උදාහරණ මේ කල්‍යාණ මිත්‍රයන්ට හොයාගන්න පුළුවන් එදා මේ දාසක පුතුමාට කොහොමද මේ උදාහරණ දෙක ඉදිරිපත් කරලා මේ අප කතා කළ ඒ ක්‍රමවේදයන් වලට ධර්මයෙන් සාක්ෂි ඉදිරිපත් කළාට
ගොඩ අපින් සර්
හොඳයි හිතවතුනි අපි බොහොම කාලේ කියුණා අද සම්පූර්ණ වැඩසටහනම කරන්නත් පුළුවන් වුණා කාලෙකින් මාසකට විතර පස්සේ බාධාවකින් තොරව මේ කාරණා අහලා හිතලා සතුටු වෙන නවතින්න නැතුව අනිවාර්යයෙන්ම අත්දා බලන්න අත්දා බලලා සාර්ථක අසාර්ථක වීම සමග ඊළඟ වැඩසටහනට එන්න විත් ඒ සාර්ථක වීම සහ අසාර්ථක වීම අප සෑම දිනාගේම යහපත සඳහා අපත් සමග බෙදා ගන්න ඒ ආදරණීය නිවීම කරමින් අපි අද වැඩසටහනින් සමුගනිමු අද වැඩසටහන නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ වෙනුවෙන් අද වැඩසටහන සම්බන්ධීකරණය කර මේ වනතුරු පවත්වාගෙන යන්න උදව් වුණේ විජිතා ජයසුන්දර මහත්මිය එංගලන්තයේ සිට අද ડોક્ટર සුජන්ති වෛද්‍ය සුජන්ති මෙලෙවිට සම්බන්ධ වෙන්න බැරි බෑ රාජකාරී කටයුතු නිසා. ඉතින් ඔබතුමියට බොහොම පිං විදිතා මහත්මිය මේ වනතුරු කාලපරතරයේ කොහොම වුණත් මේ හැම දිනාටම මේ අවස්ථාව අඛණ්ඩව මුල සිට රැගෙන සම්බන්ධ වෙන්න ඉඩකඩ සැලසුවාට සෑම දිනාටම සිතක්ම ශාන්තියක්ම යහපතක්ම වේවා.